ඊළඟට ගරු වෛද්‍ය කාවින්ද හේසන් ජයවර්ධන මැතිතුමා ඔබතුමාට මිනිත්තු 18ක් කාලයක්
තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම අපේ රටේ සමස්ත සෞඛ්‍ය පද්ධතිය කඩා වැටලා තිබිච්ච අවස්ථාවක මේ රටේ බාල ඖෂධ ගෙනල්ලා ඒ වගේම ව්‍යාපදිංචි නොකළ WR දුන්න ඖෂධ ගෙනල්ලා මේ රටේ රෝගීන්ගේ ජීවිත බිල්ලට අරගෙන ඉතාමත් භයානක තැනක මේ රටේ සෞඛ්‍ය ශේෂය තියෙනකොට අපේ වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා මේ අමාත්‍යාංශය බාරගත්තා. අපි ගරු ඇමතිතුමා ඔබතුමාට සුභපතනවා. ඒ වගේම ඔබතුමාත් රාජ්‍ය ඇමතිතුමියත් දෙන්නම වෛද්‍යවරු, මේ ශේෂය පිළිබඳව අවබෝධයක් තියෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වර්තමාන සෞඛ්‍ය ඇමතිතුමා මේ වක්කීම් බාරගත්තාම අපි දැක්කා පුවත්පත් වලින් හදිසි මිලදී ගැනීම නතර කරා කියලා. ඒ වගේම යම් යම් දූෂිත නිලධාරීන්ව ඒ තනතුරු වලින් ඉවත් කරලා කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම ගරු ඇමතිතුමා ඔබතුමාගේ පළවෙනි අයවැය මං අර කලින් කිව්වා වගේ ලොකු අභියෝගයක් ඔබතුමාට තියෙන්නේ. මේ රටේ සමස්ත සෞඛ්‍ය ශේෂය කඩාගෙන වැටෙනකොට අපි විපක්ෂයක් හැටියට, විශේෂයෙන්ම සමගි ජන බලවේගය, අපි මේ රටේ අහිංසක 2,20,00,000ක් වෙච්ච ජනතාවගේ සෞඛ්‍ය ගැන කල්පනා කරලා මහපාරට බැහැලා 10,00,000ක අත්සන් ගැනීමේ පෙත්සම ආරම්භ කරලා එවකට හිටපු සෞඛ්‍ය ඇමති කේලිය රබුක්කැල්ල ඇමතිවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනල්ලා මේ ගරු සභාවට පැහැදිලි කරලා දුන්නා මේ රටේ සෞඛ්‍ය ශේෂය කොයි ආකාරයෙන්ද කඩාගෙන වැටුනේ. එදා ප්‍රොපෝපෝල් ලෙන්නත, ඒ වගේම ප්‍රෙඩ්නිසිලෝන්, ඒ වගේම බියුපි වැකේන් එක ගෙනල්ලා මේ රටේ අහිංසක රෝගීන්ගේ ජීවිත කොයි ආකාරයෙන්ද බිලිගත්ත කියන එක අපි මේ ගරු සභාවට ඉදිරිපත් කළා. ඒ වගේම එදා අස්සන්ද වෙච්ච රෝගීන් අදටත් ගරු ඇමතිතුමා ඒ අයට සහනයක් ලැබිලා නැහැ. ඒ අයට වන්දි දෙනවා කියලා හිටපු ඇමතිවරයා කිව්වා, හැබැයි ලැබිච්ච වන්දියක් නැහැ. නුවරිල් රෝහලේ රෝගීන් 18 දෙනෙක් අස්සන්ද වෙලා තිබෙනවා. ඒ අන්ද වෙච්ච එක්තරා පුද්ගලයෙක් දිගින් දිගට මට දුරකතරෙන් කතා කරනවා ඒ අයට සාධාරණත්වයක් ඉෂ්ට කරන්න කියලා. ඒ පුද්ගලයා රියදුරෙක්, එයාට රියදුරු රැකියාව කරගන්න විදිහක් නැහැ, පවුල් නඩත්තු කරන්න විදිහක් නැහැ, තමන්ගේ ඇස් අන්ද වෙලා. මම ඉල්ලීමක් කරනවා ඔබතුමාගේ, මේ අයවැයෙන් මුදල් වෙන් කරලා තියෙනවා, මේ අයවැයෙන් අවශ්‍ය කරන මුදල් ටික තියෙනවා, යම් මුදලක් මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් ලබා දෙන්න. ඒ මිනිස්සුල ජීවත් වෙන්න විදියක් නැහැ. ඒ නිසා මට ඔබතුමාට අවශ්‍ය නම් ඒ තොරතුරු ඒ පුද්ගලයාගේ ලබා දෙන්න පුළුවන්. මම ඉල්ලීමක් කරලා විපක්ෂ නායකතුමාත් එතුමත් එක්ක කතා කරා, ඒ පවුලේ අයත් එක්ක කතා කරා. ඒ අය කොයිතරම් අසරණ වෙලා ඉන්නවද කියන එක අපිට තහවුරු වුණා. මේ සෞඛ්‍ය ශේෂය ගත්තම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම ඖෂධ, ඒ වගේම රෝහල් පද්ධතිය, ඒ වගේම සෞඛ්‍ය ශේෂය නිලධාරී, මේ කණ්ඩායම් තුන අපිට බෙදා වෙන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම වෛද්‍යවරු හෙදියන්, ඒ වගේම සෞඛ්‍ය ශේෂයේ ඉන්න අනිකුත් සියලුම නිලධාරී. මේ සෞඛ්‍ය ශේෂය කඩාගෙන වැටෙනකොට ඖෂධ වශයෙන් ගත්තාම බාල ඖෂධ ගෙනල්ලා මේ රටේ සෞඛ්‍ය ශේෂය කඩා වැටෙනවා, වගේම රෝහල් පද්ධතිය කඩාගෙන වැටෙනවා. සෞඛ්‍ය ශේෂයේ නිලධාරීන්ගේ තමන් කරන රැකියාව වර්ධ සාක්ෂියට එකඟව කරගන්න බැරි තත්ත්වයට පත් වුණා. අපි ඖෂධ ගැන කතා කරනකොට අපේ රාජ්‍ය රෝහල්වල ඖෂධ වර්ග 850ක් තිබිය යුතුයි. එයින් 250කට ආසන්න ප්‍රමාණයක් හිඟයි කියන එක තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට වාර්තා වෙන්නේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ දේශීය ඖෂධ නිෂ්පාදන සමාගම් යටතේ තිබෙන වර්ග 30කට ආසන්න ප්‍රමාණයක් හිඟතාවයක් තිබෙනවා කියන එක වාර්තා වෙනවා. දේශීය ආයතන සපයන ඖෂධ 60කට පමණ ප්‍රමාණයක් හිඟතාවයක් තිබෙනවා කියන එක අපිට වාර්තා වෙනවා. ඒ වගේම ගරු නියෝජ කතානායකතුමනි, ඖෂධ මිල නියාමනය කරනකොට ක්‍රමවේද දෙකක් තිබෙනවා. ඖෂධ 60කට ආසන්න ප්‍රමාණයක් තමයි ගැසට් මගින් නියාමනය කරන්නේ. එෙහිදී අනිකුත් සියලුම ඖෂධ මිල නියාමනය වන්නේ ලියාපදිංචිය ලබන අවස්ථාවේ එක් එක් ඖෂධ නියම කරන උපරිම සිල්ලර මිලට කියන එක අපි දන්නවා. එෙහිදී දරු නියෝජ කතානායකතුමනි, පසුගිය වසර කීපය තුළ අගෝස්තු 19 2021, එවගේම 2022 මාර්තු 15, එවගේම 2022 අප්‍රේල් 29 වෙනිදා මිල වැඩි වුණා. ඒක 97%ක් දක්වා වැඩි වෙලා තියෙනවා. එයිදී ඒ නැවත මිල අඩු වෙනකොට 15.9% ප්‍රමණ ප්‍රමාණයක් තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අඩු වෙලා තියෙන්නේ. හැබැයි ගැසට් නොකරපු ඖෂධ වල මිල ඒත් අඩු වෙලා නැහැ. ඔබ දන්නවා මම අර කලින් කිව්වා වගේ ගැසට් කරපු ඖෂධ ප්‍රමාණය තියෙන්නේ 100ට, ඖෂධ තියෙන්නේ 60යි. එතනින් එහාට තියෙන ඖෂධ 100 ගණනක් තිබෙනවා. මෙහි මිල අඩු වෙලා නැහැ. හැබැයි අර මිල වැඩි වෙනකොට 97%කින් ගරු ඇමතුමා ඒ ප්‍රමාණයත් වැඩි වුණා. ඒ නිසා මේ රටේ සමස්ත ජනතාවම අද ආර්ථික අර්බුදයට මුහුණ දීලා ඉන්නකොට මේ අධික ඖෂධ මිලත් සමග ඒ අය මොනතරම් අසීරුතාවයට පත්වලා තියෙනවද කියන එක තර්කයක් නෙමෙයි. ඒ වගේම රුපියල් මිලියන 349ක වෛද්‍ය සැපයුම් ගිය වසරේ විනාශ කරලා තියෙනවා. මේ රටේ අහිංසක බදු ගෙවන ජනතාවගේ බදු මුදල් වලින් ගෙන්නපු මේ ඖෂධ, නිසි ආකාරයට ගෙන්නපු ඖෂධ, සමහර ඖෂධ නිසි ක්‍රමවේදයට ගෙන්නන් නැතුව වෙනත් ආකාරයෙන් ගෙනාපු ඖෂධ රුපියල් මිලියන 349ක් මේ ආකාරයෙන් විනාශ කරන්නට ඉදිලා තිබෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රුපියල් මිලියන 32ක පමණ ඖෂධ භාවිතයට ගන්න නැතුව ඒවා ඉවත් කරලා තියෙනවා. සමහර ඖෂධ රෝගීන්ට ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. මේ පිළිබඳව අනිවාර්ය පරීක්ෂණයක් කරන්නට ඕනේ ගරු ඇමතුමා. ඒ වගේම මේ වසරේ ගත්තොත් විශේෂයෙන්ම බිලියන 410.3ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කරලා තියෙනවා. 10.6%ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කරලා තියෙනවා. ගරු ඇමතුමා, විශේෂයෙන්ම මේ රෝහල් පද්ධතියට අවශ්‍ය කරන උපකරණ, අපි එදා කිව්වා ලීනිය ඇක්සලරේටර් මැෂින්ස්, ඒ වගේම CT ස්කෑන්, ඒට හා සමගාමීව MRI ස්කෑන්, මේ සියල්ලක්ම එක්කෝ නඩත්තු කරලා නැහැ හරියට, එහෙම නැත්නම් ඒවට අවශ්‍ය කරන අංග උපාංග නැහැ. මේවා වලින් ජනතාවට ලැබෙන ප්‍රයෝජනය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේවට අවශ්‍ය කරන මුදල් වෙන් කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම මේ පිළිබඳව අවධානය යොමු කරන්න. මහනුවර රෝහල ගත්තත්, ඒ වගේම කරාපිටිය රෝහල ගත්තත්, මෙයවල තියෙන මේ උපකරණ වලට අවශ්‍ය කරන මුදල් ටික වෙන් කරලා, විශේෂයෙන්ම රෝග නිශ්චය කරන්, ප්‍රතිකාර කරන්න අවශ්‍ය කරන පහසුකම් ටික ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම ගරු ඇමතුමා, අපේ මට ප්‍රේරක කතා කරපු මන්ත්‍රීවරු කියා සිටියා අර රෝහල් කීපයක් වැසී තිබෙනවා කියලා. මම මේක උපුට ගන්න කැමති. 27 වෙනිදා නොවැම්බර් මාසේ 2023 ඩේලි මිර පුවත්පතේ 40 ගවර්න්මන්ට් හොස්පිටල් ෂට් ඩවුන්, 100 ඔන් වර්ජ් ඔෆ් ක්ලෝසර්, an alarming number of approximately 40 government hospital across island have shut down with an additional 100 on the verge of closure. දැන් මේ සාකච්ඡා වෙලා තියෙන ඔබතුමත් හිටපු අවස්ථාවක කියන එක මේ ඩේලි මිර පුවත්පතේ කියනවා. This was disclosed during a meeting held between Health Minister Dr. Ramesh Pathirana and health officials today 27. ඒ වගේම ඒ ප්‍රවෘත්ති ප්‍රකාශයේ මෙහෙමත් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. It was also reported that hospitals in Northern Province and Putlam Nuwareliya district are heading towards closure due to shortage of doctors. දැන් අපිට තියෙන ප්‍රශ්නේ ගරු ඇමතුමා, ඔබතුමත් වෛද්‍යවරයෙක්, මේ වෛද්‍යවරු අපි ආරක්ෂා කරගන්න ඕනේ අපේ ඉන්න වෛද්‍යවරු ටික. මේ වෛද්‍යවරු රට අතහැරලා යන්නේ කැමැත්තෙන් නෙමෙයි. විශේෂයෙන්ම මේ වෛද්‍යවරුන්ට බදු ගහලා තියෙනවා. අපි දන්නවා වෛද්‍යවරයෙකුට මෙඩිකල් ඔෆිසර් කෙනෙකුට පඩියක් හම්බෙන්නේ 158,000 වගේ මුදලක්. මේකෙනුත් තවත් රුපියල් 30,000 වගේ ප්‍රමාණයක් මෙයාට බදු ගහලා එයාට අවශ්‍ය කරන පහසුකම් ටික නැහැ. විශේෂයෙන්ම එයාට නේවාසික පහසුකම් නැහැ. දැන් උදාහරණයකට ගත්තොත් වැඩි දුර යන්න ඕනේ නැහැ. රාගම රෝහලේ වුණත් ඒ ඉන්න වෛද්‍යවරුන්ට අවශ්‍ය කරන නේවාසික පහසුකම් නැහැ. එතකොට මොන්රාගල පැත්තට ගියොත් තවත් දුෂ්කරයි. තිරුකුණාමල පැත්තට ගියොත් තවත් දුෂ්කරයි. මේ වෛද්‍යවරුන්ගේ පවුල් නඩත්තු වෙන්නේ එක්ක වෙන දිස්ත්‍රික් එක වෙන ප්‍රදේශයක. එතකොට ඒ අයට වියදම් දෙකක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ පිළිබඳ අවධානය යොමු කරලා අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු වෛද්‍යවරු අපි මුණ ගැහිලා මේ පිළිබඳව සාකච්ඡා කරා. විශේෂයෙන්ම රජයේ වෛද්‍ය සංගමයේත් එක්ක මේ ගැන කතා කරා. ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ පිළිබඳව අවධානය යොමු කරලා මේකට අවශ්‍ය කරන මේ අයට අවශ්‍ය කරන පහසුකම් ටික දෙන්න. ඒ අයට ප්‍රවාහන පහසුකම් ලබා දෙන්න අවශ්‍ය කරන කටයුතු කරන්න කියන ඉල්ලීම කරනවා. ඒ විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් අපි දිගින් දිගටම කතා කරා මේ හියුමන් ඉමුනෝග්ලොබියුලින් එන්නත පිළිබඳ. මේ හියුමන් ඉමුනෝග්ලොබියුලින් එන්නත ගැන කතා කරනකොට අපිට පිළිකාවන් වලට දෙන රිටොක්සින් කියන එන්නත පිළිබඳව කතා නොකර බෑ. මේ හියුමන් ඉමුනෝග්ලොබියුලින් එන්නත ගෙන්නපු කණ්ඩායමම තවත් මහා දවාලේ වංචාවක් කරලා තියෙනවා. මේ අයට අවශ්‍ය කරන මුදල් ලබා දෙන්න කියලා හිටපු සෞඛ්‍ය ලේකම් ලියුම් තුනක් තමන්ගේ අස්සරෙන් ගහලා අරලා තියෙනවා. එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කෝටි 11කට ආසන්න මුදලක් මේ විදියට මේ හොර වංචනික ආයතනයට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. කල්පනා කරලා බලන්න, වෛද්‍යවරයෙක් තමන්ගේ රෝගියාට ඖෂධයක් ලබා දෙන්නේ, මේ රෝගියා මේ ඖෂධයෙන් ප්‍රතිකාරයෙන් සුව වෙයි කියලා බලාපොරොත්තුවත් එක්ක. ඒ රෝගියා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ ඖෂධය ලබා ගන්නේ මේ ඖෂධය තුළ මගේ ජීවිතය ආරක්ෂා වෙයි කියලා. අපේ රෝගීන්ට අපේ බදු මුදලින් ගෙන්නන ඖෂධ තමන්ගේ රෝගයට ප්‍රතිකාරයක් ලැබෙන්නේ නැතුව ඒ රෝගියා මිය යන තත්ත්වයටපත් වෙනවා නම් මේක මහා වංචාවක් අපරාධයක් නෙමෙයිද කියන ප්‍රශ්නේ අහනවා. එතකොට මම අහන්නේ, මේ හිටපු සෞඛ්‍ය ලේකම්වරයා තාමත් අත්අඩංගුවට ගන්නෙ නැතුව ඒ සෞඛ්‍ය ලේකම්වරයා කටයුතු කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අපි අහනවා. මමත් වසන්තයාපා බණ්ඩාර මන්ත්‍රීතුමත් අපි මේ හියුමන් ඉමුනෝග්ලොබියුලින් වංචාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා සියලුම තොරතුරු අපි ගාව තියෙන තොරතුරු දුන්නා. ඔබ දන්නවා මේ හියුමන් ඉමුනෝග්ලොබියුලින් වංචාව කරපු අය, මේකට සම්බන්ධ වෙච්ච අය තාම නිදැල්ලේ, මේ මහා මොලකරු එළියේ. හැබැයි අල්ලලා තියෙන්නේ නිකන් හාල් මැස්සෝ ටිකක්, තෝරු මෝරු ටික අද නිදහසේ ඉන්නවා. හැබැයි කල්පනා කරලා බලන්න, මේ ඖෂධ ලබා ගත්ත අහිංසක රෝගීන්ගේ පවුල් වලට ඒ රෝගීන්ට මොනවා හිතනවා ඇද්ද? සමහරලාට මේ රෝගීන් මිය ගිහිල්ලත් ඇති. එතකොට අපි මේ වංචාව හෙළිදරව් නොකරා නම් තව දුරටත් මේ දූෂිත කණ්ඩායම මේ විදියටම මේ අහිංසක රෝගීන්ගේ ජීවිත බිල්ලට ගන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම අපි දැක්කා, the CID said the statement have been recorded from around 30 health ministerial officers including former health secretary. මොකටද මේ ස්ටේට්මන්ට් ගන්නවා 30කකින්? හැබැයි කාට විරුද්ධවද නීතිය ක්‍රියාත්මක කරන්නේ? දැන් හිටපු සෞඛ්‍ය ඇමති කේලිය රමුකෙල්ල මොකද කියන්නේ? එයා කියනවා එයාට තොරතුරු හම්බුනාම එයා ගිහිලා මේ ගැන පැමිණිලි කරාලු. අපි අහනවා කොහෙද පැමිණිලි කරේ කියලා. පට්ටපල් බොරු කියන්නපා කියලා අපි කියනවා කෙහෙලිය රඹුකල්ලට. එයා කාටද කොහෙටද පැමිණිලි කරලා
තියෙන්නේ? ඊට පස්සේ එයා කියනවා කාලයක් තියෙනවා.
සමහෙන්
කරු මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
එයා ඊට පස්සේ කියනවා මේ හියුමන් ඉමුනෝග්ලොබියුලින් එන්නත් ටික නැවත තහනම් කර අය ඒටික ලබා ගත්තා කියලා. හැබැයි අපි දැක්කා ඩොක්ටර් චමල් සංජීව කියනවා ප්‍රශ්නගත ප්‍රතිදේහ බෝතල් 6900ක් තාමත් ගබඩාවල. එතකොට ඒත් එක්කම අපි දැක්ක පුවත්පත්වල තියෙනවා මහමොලකරු ඉන්නේ කැබිනට් මණ්ඩලේ. මම කියනවා මේ කියන එක මේ පත්තරේ කියන කතාව බොරුවක් වෙන්න විදියක් නැහැ. සැපයුම්කරු කියන කතාව බොරුවක් වෙන්න විදියක් නැහැ. එතකොට ඇයි මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කෙහෙලිය රමුක්වැල්ල හිටපු සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රශ්න කරන්නේ නැත්තේ කියන එක අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අහනවා. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම ගරු සෞඛ්‍ය ඇමතිතුමාගේ අවධානයට මම මේකත් යොමු කරනවා. විකිරණ තාක්ෂණවේදීන් සිටින්න ඕනේ 1100ක් සේවයේ සිටින්නේ 700යි. ඒ කියන්නේ 140ක ප්‍රමාණයක්. ඉතින් මේ පිළිබඳව ගරු ඇමතිතුමා ඔබතුමාගේ අවධානය යොමු කරන්. ඒ වගේම මේ මග්ගාව තියෙනවා ඖෂධ ලයිස්තුව අපේ රටේ දැන් මේ වෙලාවේ හිඟතාවයන් තිබෙන. මම මේක සභාගත කරන ඔබතුමා ලැබෙන්න සලස්සනවා ගරු ඇමතිතුමා. ඒ වගේම අවසාන වශයෙන් ඔබතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා, විශේෂයෙන්ම මේ දූෂණය වංචාව කරපු නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. ඔබතුමා සමහර නිලධාරීන් ඉවත් කරලා තියෙනවා, ඒක හොඳයි. ඒ පිළිබඳව අපේ ප්‍රසාදය ඔබතුමාට ලැබෙනවා. හැබැයි මේ වංචනිකයන්ට නිදැල්ලේ ඉඳ දෙන්න එපා. වැරදිකාරයන්ට දඬුවම් දෙන්න අමාත්‍යංශ මට්ටමේ පරීක්ෂණයක් කරුණාකරලා ආරම්භ කරන්න. ආරම්භ කරලා මේවට කටයුතු කරපු හෙට ඔබතුමා ඔතන ඔය පුටුවේ නැති වෙන්න පුළුවන් ගරු ඇමතිතුමා. හැබැයි තව දවසක අපේ රටේ අහිංසක ජීවිතයක් මේ වගේ දූෂිත නිලධාරීන් සහ කණ්ඩායම් ඔස්සේ බිලිගන්න ඉඩ තියන්න එපා. ඔබතුමාට ලැබිලා තියෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අපේ රටට ලබා දෙන්න කියන ඉල්ලීම කරන අතර අර ඇස්සන්ද වෙච්ච පවුල් වලට සාධාරණත්වයක් ඉෂ්ට කරන්න ඔබතුමා කටයුතු කරන්න කියන ඉල්ලීම කරමින් මගේ විනාඩියක කාලය වීරසුමන මන්ත්‍රීතුමාට ලබා දෙනවා කියන එක මම ප්‍රකාශ
කරනවා. ගරු වීරසුමනවන්තවා,
ගරු නියෝජක තනායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ අද මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විවාදයේ පුරාවටම සෞඛ්‍ය අමාත්‍යතුමාට රාජ්‍ය අමාත්‍යතුමියට ඉතාමත් ගෞරවනීය ප්‍රශංසාවක් හිමි වුණා. ඒ ප්‍රශංසාව රැක ගැනීම ලොකු අභියෝගයක්. ඒ අභියෝගය තුළ මගේ විනාඩියක කාලය ඉල්ලා සිටියේ ඔබතුමා දන්නා මානියෝජනකට මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය මත වෙන කොටයි දෙනියායේ මූලික රෝහල අපි පළාත් සභාව ඉන්න වෙලාවේ බොහොම අමාරුයි මූලික රෝහලක් බවට පත් කළා. අද යම් සේවාවක් කරලා යනවා, විශේෂඥ වෛද්‍යවරුන් 4ක් 5ක් ඉන්නවා, අනිකුත් සේවයන් පවත්වාගෙන යනවා. දෙනියාට ප්‍රධාන රෝහලක් හදන්න පහුගිය කාලේ යහපාලන රජයේ කාලේ අඳම් 100ක් 1000ක් කිව්වා, 500ක් කිව්වා, අන්තිමට 100ක් කිව්වා. ප්‍රමුත් ඒ අවුරුදු 5ක් කාල සීමා තුළ ඉඩමත් කර ගැනීම හරියට කිසි දෙයක් කෙරුන්නේ නැහැ. නවතත් ඒ රෝහලක් හැදෙනවා කියන කාරණාව සඳහන් වෙනවා. නමුත් ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් නැගරුව ඇමතිතුමාගේ අවධානය යොමු කරන්නේ දැන් මේ රෝහල හැදෙනවායි කියපු නිසාවෙන් අර මූලික රෝහලේ කරන සංවර්ධන කටයුතුවත් කිසි දෙයක් ඉස්සරහට යන්නේ නැහැ. දැන් අලුත් රෝහලක් හැදුනත් තව අවුරුදු 5ක් 6ක් යනවා. ඒක නිසා පළාත් සභාව අපි ඉන්න වෙලාවේ අපි තීන්දුවක් ගත්තා, ඉල්ලීමක් කරා අලුත් රෝහල හැදෙනකන් හරි මේ රෝහල නඩත්තු කරගෙන සංවර්ධනය කරගෙන යන්න කියලා. බරපතල ප්‍රශ්න ගොඩක්. ඒක නිසා ගරු ඇමතිතුමනි, ඔබතුමා දකුණු පළාතේ කෙනෙක් විදියට ගරු ලේකම්තුමා ඉතාමත් හොඳින් දන්නවා පාලිත මහේපාල මහත්මයා දෙනියාවේ රෝහල් ගන්න එතුමා අපේ ප්‍රදේශයේ ඉතාමත් කීර්තිමත් වෛද්‍යවරයෙක් විදියට හිටපු නිසා මේ වෙලාවේදී මේ සම්බන්ධව යම් මැදිහත් වීමක් කළ අලුත් රෝහල හදන්න මැදිහත් වෙන්න. ඒ වගේම මේ දෙනියාවේ මූලික රෝහලේ තියෙන මූලික ප්‍රශ්න ටික විසඳන්න ඒක පළාත් සභා රෝහලක් බව ඇත්ත. ඔබතුමාගේ අවධානය පළාත් සභාවත් සමග එකතු වෙලා කරන්න කියන ගෞරවනීය ඉල්ලීම මේ මොහොතේ කරනවා.
හොඳයි. බෝවින්සතේ කරු රාජ්‍ය මත්තුමා ශාන්ත බණ්ඩාර මත්තුමා කෙටියෙන් ප්‍රශ්නයක්ද ඔබතුමා?
නෑ, ගරු කතා නියෝජ කතා නෑ ඔබනේ. විශේෂයෙන්ම අපි සුබවතන අපේ සෞඛ්‍ය මත්තුමාට රාජ්‍ය මත්තුමීටත් විශේෂයෙන්ම කුරුණෑගල රෝහලේ ස්කෑනරය දීර්ඝ කාලයක් තිස්සේ නැති වෙලා ඊට පස්සේ මං ගරු ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරා. ඊට පස්සේ ගරු ඇමතිතුමා උපදෙස් දීලා ඒ කටයුතු කාර්යක්ෂම කරගෙන යනවා. මං ඊටම ඉක්මනින් ඉල්ලීමක් කරනවා ඒ ස්කෑනරය ලබා දෙන්න කටයුතු කරන්න කියලා. මොකද සාල වශයෙන් රෝගීන් අපහසුතාවයට පත් වෙන සීටී ස්කෑනරය කුරුණෑගල රෝහලේ.
හොඳයි.
ගෞරවනීය
ගරු ඇමතුමා මේ පුංචි යෝජනාවක් කරන්න තියෙන මට පුංචි අවස්ථාවක් දෙන්න. මේ වෙනකොට බස්නාහිර දකුණ ඌව මේ සෞඛ්‍ය රියදුරු සේවාවක් විදිහට ස්ථාපිත කරලා තියෙනවා. ඒත් තවමත් උතුර නැගෙනහිර වයඹ සබරගමුව උතුරු මැද සහ මධ්‍යම කියන පළාත්වල මේක සේවාවක් විදිහට ස්ථාපිත කරලා නැහැ. මොකද සෞඛ්‍ය රියදුරු විශේෂයෙන්ම අපි කියන්නේ මේ ගිලන් රට රියදුරු කියලා. ඉතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රියදුරු කියලා පළාත් සභාවල ඉන්න අය ගිලන් රට රියදුරෙක් බවට පත් වෙන්න පුංචි කාලයක් යනවා. ඒ කාලය ඇතුළත එයාලා පුහුණු වෙන දේවල් ගොඩයි. ඉතින් ඒක සේවාවක් විදිහට ස්ථාපිත කරලා දෙන්න කියන යෝජනාව ඔබතුමායි කරනවා. ඒ වගේම පුංචි අවස්ථාවක් දෙන්න මේ ඇතරම මේ සමාජවාදී රටක් විදිහට කියුබාවත් මේ වෙනකොට මේ වෛද්‍ය සේවය වෛද්‍ය විශ්වවිද්‍යාල පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරලා තියෙනවා. ඉතින් තවමත් මේ අපි තාම එතනට ගිහිලා නැති එක ප්‍රශ්නයක් කියලා තියෙනවා. යෝජනාවක් විදිහට ඔබතුමාට කියනවා ඒ තියෙන අනුමැතියින් එක්ක අපි අපේ රටෙත් මේ තියෙන ඩොලර් අර්බුදයත් එක්ක අපේ රටේ මිනිස්සුන්ට දරුවන්ටත් ඒ අවස්ථාව දෙන්න මේ පෞද්ගලික වෛද්‍ය
මම ප්‍රධාන අමාත්‍යවරයා ඉන්න කාලේ බල්ලකෙටුව රෝවලක් මං හදලා ගොඩනැගිලි හදලා සියල්ල ඉවරයි. නමුත් පෞද්ගලික ප්‍රශ්නයක් එන්න ඇති. ඒ ප්‍රශ්නේ හින්දා මේ රෝවල පැය 24 දුවන්න ඕන. මොකද වැඩිම රාවණෑල්ල අර දියල් අත් එක එහා පැත්තේ ගම්මානවල ඉලුප්පලස දොඩංගොල්ල ඔය වගේ ගම්මානවල නමුණු කුල ජීවත් වෙන මිනිස්සුනේ. ඒක පැය 24 දුවන්න පුළුවන් රෝහලක් බවට පත් කරන්න. මොකද බදුල්ලට ගොඩක් දුරයි බල්ලකෙටුවේ ඉඳලා. ඒක ගැන පොඩි ඉල්ලීමක් කරන්න මම.
ඔව් ජයන්ත මන්ත්‍රීතුමත් කෙටියෙන් කියලා ඉවසන්.
ගරු අමාත්‍යතුමනි, ඔබතුමාට පොඩි යෝජනාවක් කරන්න ඒ වගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන්න. මේ හදවත් කිරීටක දමනි බද්දේහවත් බයිපාස් ඔපරේෂන් එකක් කරද්දී දැන් කරාපිටියේ රෝහල ගත්තත් විශාල පොරොත්තු ලේඛනයක් තියෙනවා. ජාතික රෝහල ගත්තත් විශාල පොරොත්තු ලේඛනයක් තියෙනවා. වගේම නුවර ගත්තත් විශාල පොරොත්තු ලේඛනයක් තියෙනවා. මේ පීඩනය නිසාම රෝගීන් ඉතාම අමාරුවෙන් අපහසුයෙන් පෞද්ගලිකංශයේ රෝහල් වලට යනවා. පෞද්ගලිකංශයේ රෝහල් වලදී බයිපාස් ඔපරේෂන් එකක් කරන හැම රෝගියෙක්ම වැඩ්බද්දට යටත් වෙලා තියෙන ඔපරේෂන්ස්. ඒක විශාල වශයෙන් වැඩ්බදු ගෙවන්න වෙනවා. අඩු ගානේ මේකවත් අඩු කරන්න පුළුවන් නම් තීරණයක් අරගෙන හදවත් කිරීටක දමනි බද්දය සඳහා ගෙවන ගාස්තුව වැඩ්බද්දෙන් ඉවත් කරන්න පුළුවන් නම් මේ රෝගීන්ට ගෙවන්න වෙන්නේ අඩු මුදලක්. කරුණාකරලා මම කියනවා ඒක කරන්න කියලා. නැත්තම් මේ පෝලිං වල ඉන්න රෝගීන් මැරෙනවා. මේක කරගන්න බැරිව විශාල පීඩනයකට ලක් වෙලා තියෙන ඔබතුමාට ලොකු පින්ස්කමක් සිද්ධ කරගන්න පුළුවන් මේක කරලා
දුන්නොත්. ඊළඟට ගරු වෛද්‍ය සීත ආරම්භ පුල මැතිනි, ඔබතුමියට මිනිත්තු 19ක කාලයක්.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩි ශීර්ෂයේ විවාදයේ අවසාන කතාව කරන්නට අවස්ථාව සලසා දීම පිළිබඳ මුලසුනේ සභාපතිතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මා අවස්ථාව කරගන්නවා මගේ කතාවේ මුලදීම අනන්ත බාධක කම්කටොළු ඒ වගේම විශේෂ තර්ජන ගර්ජන මැද්දෙත් ඒ වගේම අතපසු වීම මැද්දෙත් විශේෂ අඩුපාඩු පිළිබඳව රට තුළම විවේචන ඇති වෙන මැද්දෙත් මේ කාර්ය විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවාව ජනතාවට ලබා දෙන්න විවිධ අංශයන් ඔස්සේ ලබා දීමේදී ඇතිවෙන කාර්යක්ෂමතාවයේ ඒ ආකාරයෙන් පවත්වාගෙන යාමටත් සහයෝගය ලබා දුන් හිටපු ලේකම්තුමා, වර්තමාන ලේකම්තුමා, සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමා, ඒ ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම ලේකම්වරුන් සහ අධ්‍යක්ෂකවරුන් ඒ වගේම ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ සියලුම ආයතනවල නිලධාරී මණ්ඩලයට අමාත්‍යතුමාගේත් මගේත් අවංක ස්තුතිය පිරිනමන්න. මං හිතනවා ඔවුන් ඒ සියලු බාධක මැද්දේ ධෛර්යවන්තව කටයුතු කරපු නිසා තමයි අයවැය විවාදයකදී විරුද්ධ පක්ෂයේත් ආණ්ඩු පක්ෂයේත් සියලු මන්ත්‍රීවරුන්ගේ බලාපොරොත්තු සහගත ආශිර්වාදයන් අද දවසේ ලැබෙන්නට හේතු වුණේ. ඒ බාධක හමුවේ දුර්වල වුණා නම්, ඒ බාධක හමුවේ නිහඬ වුණා නම්, ඒ බාධක හමුවේ මේ නිලධාරීන් සහ සියලු දෙනා ආපස්සට ගියා නම්, අද දවසේ මීට වඩා වෙනස් වූ පරස්පරතාවයකින් යුතු විවාදයක් දක්නට ලැබෙන්න තිබුණා. නමුත් උදෑසන සිට මේ දක්වා ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුනුත්, විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුනුත් බලාපොරොත්තු සහගතව සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව කතා කළා. යම් ආයතනයකට විශ්වාසය කඩවුනහම ඒ පිළිබඳව නිරන්තර අවලාද නැගෙනකොට ඔවුන්ගේ ඒ විභවයන් අඩු වෙලා යනවා, ශක්තිය හීන වෙනවා, ඔවුන් ලබා දෙන සේවාව ලබා දෙන්න අපහසුතා ඇති වෙනවා, තමුන් සතු වැරදි තිබුණත් නිවැරදිතා තිබුණත්. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත, අනිත් අය තමුන් කෙරේ විශ්වාසය තබනකොට, බලාපොරොත්තු ගොඩ නගනකොට, තමුන්ට ස්තුතිවන්ත වෙනකොට, තමුන්ගේ නිර්වද්‍යතාවයන් ගැන පැසසුමට ලක් කරනකොට ඒ විභයයන් ඉහළ යනවා, ශක්තිය වැඩි වෙනවා. ඉතින් මා හිතනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලු නිලධාරීන්ට මේ සුභවාදී දර්ශනයක් වේවි. ඉදිරි කාලය තුළදී තම සේවාව ඉහළ ආකාරයෙන් මේ අඛණ්ඩව පවත්වාගෙන ආකාරයෙන් පවත්වාගෙන යන්න. එනිසා ඔවුන් සියලු දෙනාටම මගේ ස්තුතිය පළ කරනවා. අමාත්‍යාංශ පමණක් නෙමේ, ශේෂ්ත්‍රයේ ප්‍රාථමික වෛද්‍ය සේවයේ ඉඳලා රෝහල් වෛද්‍ය සේවයේ සියලුම සේවාවන් වලදීන සියලු නිලධාරීන්ට මගේ ස්තුතිය පිරිනමනවා. අද දවසේ ආරම්භයේදීම සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පුළුල් විවරණයක් ලබලා දුන්නා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වර්තමාන වැඩකටයුතු, අනාගත බලාපොරොත්තු සහ අනාගත ක්‍රියාදාමයන්, ඒ වගේම යම් කිසි අපහසුතාවයන් තිබුණා නම්, අත්වැරදීම් තිබුණා නම්, අතපසු වීම් තිබුණා නම්, ඒවා නිර්වද්‍යතාවයෙන් යුතුව ඉදිරියට ගෙන යන්නට ව්‍යුහාත්මක වෙනස්කම්, මානව සම්පතේ වෙනස්කම් ඇති කරගන්න ආකාරය පිළිබඳ ඉතා පුළුල් විවරණයක් එතුමන් කරපු නිසා මා ඒ පිළිබඳ දිගින් දිගට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ විපක්ෂය හා පක්ෂ මන්ත්‍රීවරුන් තමුන්ගේ අදහස් ඉදිරිපත් කළා, යෝජනා ඉදිරිපත් කළා, හදා ගන්න තියෙන අඩුපාඩු පිළිබඳව විවරණයන් කළා. ඔවුන්ගේ සියලුම අදහස් වලට ගරු කරමින් දැනට කරගෙන යන සියලුම සේවාවන් ඒ ආකාරයෙනුත් ඊට වඩා දියුණු කරගත යුතු තැන්වල සකසා ගත යුතු අඩුපාඩු සකසා ගනිමින් ඉදිරියට ගෙන යන්නට අමාත්‍යවරයාත් අමාත්‍යංශයත් වෙනුවෙන් මා මේ මහත්තාවේදී පොරොන්දු වෙනවා. ඒ වගේම තමයි අද දවසේදී යම් කරුණු කීපයක් මතුණා. ඒටත් මා හිතනවා අමාත්‍යංශය වෙනුවෙන් කරුණු දැක්විය යුතුයි කියලා. එක් අංශයක් තමයි ඩෙංගු රෝගය පිළිබඳ මන්ත්‍රීවරුන් කීප දෙනෙක් සද්භාවයෙන් ඒ පිළිබඳ දෝෂයක් දකිමින් නෙවෙයි, රෝගීන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා, ඒ පිළිබඳ අවධානය යොමු කරන්න කිව්වා. මා හිතන්නේ මේ අවස්ථාව වෙනකොට වෙනත් වර්ෂයන්ටත් වඩා ඒ කාර්ය මණ්ඩලයන් ඉතාමත් උද්‍යෝගයෙන් සහ උනන්දුවෙන් කටයුතු කරමින් ඉන්නවා. 2022 වසරේදී 70ක සංඛ්‍යාවක් තිබුණු මරණ සංඛ්‍යාව 43කට වගේ අඩු සංඛ්‍යාවක දැනට අඩු කරගෙන පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙන ඔවුන්ගේ කැපවීම, දක්ෂතාවය සහ නිරන්තර ඔවුන්ගේ දායකත්වයයි, ඒ සමගම ඩෙංගු සහායකයන්ගේ පත්වීම ස්ථීර කිරීම පිළිබඳ අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යාංශය නිරන්තරයෙන් කටයුතු කරමින් සිටිනවා. ඒ පිළිබඳ සුබදායි ආරංචියක් ඉදිරි කාලය තුළදී ලබා දෙන්නට හැකි වේ යයි මා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ජනවාරි මාසයේ තුලදී හියුමන් පැපිරෝමා වෛරසය පිළිබඳ ලබා දෙන එන්නත ඒ ගැහණු දරුවන්ට ලබා දෙන්නට හැකි වෙන බව දැනුම් දීලා තිබෙනවා අමාත්‍යංශ නිලධාරීන්. මා හිතනවා එයත් අමාත්‍යතුමියක් විසින් නගන ලද ප්‍රශ්නයට උත්තරයක් ලෙස අපමට ප්‍රකාශ කරන්නට පුළුවන්. ඒ වගේම තමයි සුවසරිය සේවාව පිළිබඳ මන්ත්‍රීතුමෙක් කරුණු දැක්වුවා. නුවරඑළිය ප්‍රදේශයේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ තුල ඔවුන්ට අවශ්‍ය පහසුකම් නොමැති බව, දැනට ඇම්බියුලන්ස් යන්ත්‍ර 11ක් ඔවුන්ට අනුයුක්ත කරලා තියෙනවා. නමුත් ඉදිරි කාලයේදී අවශ්‍ය වැඩි කිරීම කරන්නට ලැබෙන පහසුකම් අනුව කරන්නට පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හර්ෂ ඩි සිල්වා මන්ත්‍රීතුමා සුවසරිය සේවාවේ වර්තමාන දියුණුව ගැනත් අමාත්‍යාංශය තුලින් ඒ පිළිබඳ කෙරෙන සේවාව පිළිබඳත් අපටත් වඩා හොඳින් විස්තර කළා. මා හිතනවා අප වෙනුවෙන් එතුමාය කරපු ඒ විස්තරාත්මක ප්‍රකාශයට ස්තුතිවන්ත වෙනවා. ඒයින් ජනතාවටත් මේ සභාවටත් තේරුම් යනවා සුවසරිය සේවාවෙන් මේ රටට වෙන සේවයත් ඒ පවත්වාගෙන යාමට තියෙන දුෂ්කරතාවයන් මගහරවා ගත යුත්තේ ඇයිද කියන එකත්. ඒ වගේම තමයි මා මෙතනදී මතක් කරන්නට කැමති සුවසරිය ආයතනය පවත්වාගෙන යන්නට මීට පෙර තිබෙන කැබිනට් පත්‍රිකාවලින් යෝජනා වෙලා තියෙන්නේ තමුන් විසින් උපයා ගන්නා මුදලින් ඒ සේවාව නඩත්තු කළ යුතුයි කියන එක. නමුත් මේ ජනතාවට නොමිලේ ලබා දෙන සේවයක් හැටියට මේ විනිවිද තමුන්ගේ මුදල් උපයාගෙන ඒ කරගන්නට අපහසු බව හොඳින් හඳුනාගත් සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු කැබිනට් පත්‍රිකා සකස් කරලා තියෙනවා. මේ රජයේ විසින් ඉදිරියටත් නඩත්තු කරගෙන යාමට අවශ්‍ය ප්‍රතිපාදන සකසා දෙන්නට, අවශ්‍ය වෙන පසුබිම සකස් කරන්නට. ඉතින් මේ අවස්ථාවේදී මේ සියලු දෙනාගේ දායකත්වය හා කරුණු දැක්වීම ඔස්සේ ඉදිරියේදී ගොඩනගන්නට හදන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය, සුරක්ෂිතභාවය සහ ආරක්ෂාව පිළිබඳව සියලු දෙනාම කටයුතු කරන බව මේ නැවත නැවතත් ප්‍රකාශ කරන අතරෙම මා හිතන අද දවසේ විවාදයේදී තා සියුම් කරුණු කීපයක් මතුණා. වෙනදාටත් වඩා බුද්ධිමත් වූ සහ බුද්ධිමය වශයෙන් විචාරයට පත්වෙමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බෝ නොවන රෝග, ඒ වගේම තමයි අමාත්‍යතුමාත් සඳහන් කරපු විදිහට අපේ රියා අනතුරු වලින්, නිවෙස්වල සිදුවෙන අනතුරු වලින් වළක්වා ගත හැකි මරණ කී දහහක් මේ රට තුළ සිද්ධ වෙනවද කියන එක. අපේ රටේ තුළ ප්‍රාථමික සෞඛ්‍ය සේවය ලෝකයේම පැසසුමට ලක් වෙච්ච, ලෝකයේම විශිෂ්ට සේවාවක් විදිහට සැලකෙන ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් තිබෙන රටක් විදිහට මේ සේවාව තවත් පුළුල් කරමින්, මේ සේවාව ව්‍යාප්ත කරමින් පොකුරු ක්‍රමයේ යටතේ රෝහල්වල තියෙන මානව සම්පත ජටිතල පහසුකම් යොදා ගනිමින් මේ මෙවැනි අංශයන් කෙරෙහි අවධානය යොමු කරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශ ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ඉහළ නැංවීම තුළින් අපිට දරුවන්ගේ සෞඛ්‍ය විතරක් නෙවෙයි, අපි බලාපොරොත්තු වෙන විදිහටම වයස්ගත ජීවිතවලට ඉතාමත් සුවදායක ජීවිත අවසාන ජීවිත කාලය ගත කරන්න අවශ්‍ය අවස්ථාව ලබා දෙන්නට පුළුවන්. ලෝකයේ අවධානය යොමු වෙලා තියෙනවා වයස්ගත තමුන්ගේ ජනගහණයට කොහොමද සේවාවන් සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් ලබා දෙන්නේ කියලා. අපිට ඒ ඉතා සුපුරුදු දෙයක් නොවුනත් අපේ රටේ ඉදිරියේදී අපිට බලාපොරොත්තු වෙන්නට පුළුවන් තවත් ගැටලුවක් තමයි වයස්ගත වෙන ජනගහණයේ වැඩිවීම. ඒ නිසා මා හිතනවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඒ පිළිබඳව සූදානම් වීමත්, ඒ පිළිබඳව අදහස් යොමු කිරීමත් මේ අවස්ථාවේදී ඉතා වැදගත් කොට සලකනවා. වගේම ප්‍රාථමික සෞඛ්‍ය සේවය විතරක් නෙමෙයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු ක්ෂේත්‍රයන් ශක්තිමත් කරමින් ඒ පිළිබඳවත් තව වැඩි අවධානයක් යොමු කරන්නට අමාත්‍යාංශයේ බලාපොරොත්තු වෙනවා.
සභාවේ කටයුතු අවසන් වන තෙක් වැඩිපුර කාලය ලබා දීමට සභාව එකඟද?
එකඟයි.
කාරක සභාව.
ලෝකයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයන් මේ දිනවල කතාබහට ලක් කරන්නේ යුනිවර්සල් හෙල්ත් සර්විස්, හෙල්ත් කවරේජ්, එහෙම නැත්නම් සෝෂල් හෙල්ත් ප්‍රොටෙක්ෂන් වැනි ඉතා ගැඹුරු බැරෑරුම් මාතෘකා. නමුත් ආර්ථික අපහසුතා මත මේ රටේ ඇතිවුණු විශාල පසුබෑමත් සමග අපිට විශාල මාතෘකා කතා කරනවට වඩා, පුළුල් මාතෘකා කතා කරනවට වඩා ප්‍රශ්න තියෙන බව සැබෑයි. නමුත් ලෝකයේත් එක්ක ඉදිරියට යන රටක් විදිහට සෞඛ්‍ය දර්ශකයන්ගෙන් ඉතා ඉහළ ස්ථානයක් ලබාගෙන තිබුණු රටක් විදිහට ලෝකයේ ඉදිරි ගමනත් එක්ක අපේ ප්‍රගමණය නවත්තන්නට හැකියාවක් නැහැ. ඒ නිසා මා හිතනවා ප්‍රාථමික සෞඛ්‍ය ශක්තිමත් කිරීම තුලිනුත්, ඉදිරියේ රටේ සෞඛ්‍ය සේවය ඇති කරන්නා වූ උන්නතිය තුලිනුත්, යුනිවර්සල් හෙල්ත් කවරේජ් විතරක් නෙමෙයි සෝෂල් හෙල්ත් ප්‍රොටෙක්ෂන් එයින් අදහස් කරන්නේ ඕනෑම කෙනෙකුට තමුන්ගේ අතේ තිබෙන මුදල් ප්‍රමාණය නිසා තමුන්ට ලබා ගන්නට ඕනේ සෞඛ්‍ය සේවාව සීමා කිරීමක් නැතුව ලබා ගන්නට හැකි අවස්ථාව ලබා දෙන්නට පුළුවන් වෙයි කියලා මා හිතනවා. ලෝකයේ මේ කතිකාවත් අපිට අමතක කරන්නට බෑ. ඒවත් ඔස්සේ එයට සමගාමීව ඉදිරියට යාමටත් අපි සිද්ධ වෙනවා. අභ්‍යන්තරයේ තියෙන ගැටලු විසඳා ගන්නා ගමන්, අභ්‍යන්තරයේ තියෙන අඩුපාඩුකම් සකස් කර ගන්නා ගමන්, මෙතෙක් කල් ඉතිහාසයේ වෛද්‍ය ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි හෙද හෙදියන්ගේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනිකුත් සේවාන්වලටත් ලෝකයේ තිබුණු ඉහළ පිළිගැනීම, පැසසුම මදක්වත් අඩු නොවන්නට වර්තමානයේ කටයුතු කරන්නට සිද්ධ වෙලා තියෙනවා. එහෙම නොවුනොත් අනාගතයේ පරම්පරාවන් වර්තමානයේ සියලු දෙනාට සාප කරන තත්ත්වයකට පත්වෙයි. ඒ නිසා මා හිතනවා මේ ශේෂ්ත්‍රයට නවීන තාක්ෂණය එකාසු කරගනිමින්, නව මෘදුකාංග එකාසු කරගනිමින්, ඩිජිටල්කරණය කරමින් සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ තියෙන ඖෂධ හිගකම වේවා, මානව සම්පතේ හිගකම වේවා, එහෙමත් නැත්නම් ලෝකයේත් එක්ක ඉදිරියට යන නීති රීති රෙගුලාසි අපිට අවශෝෂණය කරගන්න ආකාරය පිළිබඳ වේවා අපිට කටයුතු කරන්නට සිද්ධ වෙනවා. මේ ලෝකයේ ඉදිරියට යාමත් එක්ක සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ඉදිරියට ගන්න ඕන ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට පසුබට වෙන්නේ නැහැ කියන එකත්, නව ක්‍රියාමාර්ග ගැනීමේදී තාක්ෂණය උපයෝගී කරගෙන සිද්ධ වෙන්නට යන සියලු කටයුතු නවීන තාක්ෂණයේ සහයෝගයෙන් කරන්නට බලාපොරොත්තු වෙන බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත්, ඒ සිරවඳ කරන සාකච්ඡාවල ප්‍රතිඵල විදිහට ඉදිරියේදී අපිට සාර්ථක පිළිතුරක් ලබා දෙන්නට, සාර්ථක ලෙස මේ කටයුතු ඉදිරියට මෙහෙවන්නට හැකි වේයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අද දවසේ මේ විවාදයට සහභාගී වූ සියලු දෙනාටත්, පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියලු දෙනාට ලබා දුන් අදහස් වලටත් මේ සෞඛ්‍ය අමාත්‍යතුමා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශයේ සියලුම දෙනා වෙනුවෙන් ස්තුතිවන්ත වෙන ගමන් අනාගතයේදී මේ සියලු බාධක මැද්දේ මේ සියලු අඩුපාඩුකම් සකස් කරගනිමින් අවංකව රටට ඉදිරියට සෞඛ්‍ය ක්ෂේත්‍රය ලබා දෙන්නට පුළුවන් සේවාව අඛණ්ඩව ලබා දීමට සියලු උත්සාහයන් දරන බවට සබඳ කරමින් නිහඬ වෙනවා. කාලය ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමි.
බොහොම ස්තුතියි ඔබතුමියට. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සී සංඛ 111 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සීෂ 111 සංශෝධන පිටුව 16 15 පෙළ ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කළ යුතුය. මූලධන රුපියල් 60 බිලියන 500 මිලියනයි. සීෂ 111 සෞඛ්‍ය අමාත්‍යවරයා පිටුව 17 පෙළ ඉවත් කර ඒ වෙනුවට පාස්දාන අයිතමේ ආදේශ කළ යුතුය. වැඩසටහන දෙක සංවර්ධන වැඩසටහන රුපියල් 207 බිලියන 845 මිලියනයි. රුපියල් 37 බිලියන 125 මිලියනයි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ අයවැය යෝජනා අංක 18, 19, 20 සහ 21 ක්‍රියාත්මක කිරීම සඳහා වෙන්කොට ඇති ප්‍රතිපාදන ඇතුළත් කරමින් වැය ශීර්ෂ 111 මූලධන ප්‍රතිපාදනය රුපියල් මිලියන 400කින් සහ වැසීෂ 220 මූලධන ප්‍රතිපාදනය රුපියල් මිලියන 100කින් වැඩි කිරීමයි.
සංශෝධන සහිතව ශීර්ෂ 111 කාර්ය සභාව එකඟද?
හායි.
ශීර්ෂ 220 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
ශීර්ෂ 220 ආයුර්වේද දෙපාර්තමේන්තුව පිටුව 17-6 පෙළ ඉවත් කර ඒනුවට පාස්දාන අයිතමේ ආදේශ කළ යුතුය. වැඩසටහන දෙක සංවර්ධන වැඩසටහන රුපියල් බිලියන 2යි මිලියන 60යි. රුපියල් මිලියන 685යි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ අයවැය යෝජනා අංක 21 ක්‍රියාත්මක කිරීම සඳහා වෙන්කොට ඇති ප්‍රතිපාදන ඇතුළත් කරමින් වැසීෂ 220 මූලධන ප්‍රතිපාදනය රුපියල් මිලියන 100කින් වැඩි කිරීමයි.
සංශෝධන සහිතව ශීර්ෂ 220 කාර්ක සභාව එකඟද?
ආයි. තව සංශෝධනයක් තියෙනවා පදගත තේරුම වෙනස් වෙන. මම ඒකත් නිසමග ඉදිරිපත් කරනවා. 2024 අයවැය යෝජනාවට අනුව සෞඛ්‍ය වැසීෂ්‍ය යටතේ සඳහන් කළ බදුල්ල ශික්ෂණ රෝහලේ හද පෙනහළු පුනර්ජීවන ඒකකයට උපකරණ ලබා දීම within inverted commas යන වගන්තිය 2024 අයවැය යෝජනාවට අනුව බදුල්ල ශික්ෂණ රෝහල හද කැතීටකරණ ඒකකයට කැත් ලැබ් උපකරණ ලබා දීම යනුවෙන් සංශෝධනය කළ යුතුය.
හොඳයි. පාර්ලිමේන්තු යළි එක්රැස්සේ ශීර්ෂ 111 සහ ශීර්ෂ 220 සංශෝධන සහිතව කාර්ක සභාවේදී සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. විෂයංක 2 යෝජනාව ඉදිරිපත් කරනවා.
විෂයංක 2 ඉදිරිපත් කරනවා.
සභාව එකඟද?
ආයි.
විෂයංක 3 ඉදිරිපත් කරනවා.
විෂයංක 3 ඉදිරිපත් කරනවා.
සභාව කල්. සභාව එකඟද?
ආයි.
සභාව කල් තැබීම
මෙම ගරු සභාව හෙට දින එනම් 2023 දෙසැම්බර් මාස 1 දින පූර්ව භාග 9:30 දක්වා කල් තැබිය යුතුයි.
කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු උදයන කිරිඳිගොඩ මැතිතුමා. ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වර්තමානයේදී මුහුණුපත ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ඉතා කූට ආකාරයෙන් සහ වංචනික ආකාරයෙන් රවටා මුදල් ගැනීමේ ජාවාරම් රැසක් කලෙරි බැහැලා තියෙනවා. ඒ වගේම විවිධාකාර භාණ්ඩ ඖෂධ හා රූපලාවන්‍ය ද්‍රව්‍ය ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ නිවසටම ගෙන දී බාර දෙන බවර දැන්වීම ප්‍රචාරය කරමින් පාරිභෝගිකය රවටමින් නිසි ප්‍රතිනිතීන් තොර භාණ්ඩ ගෙනවිත් සහ රූපලාවන්‍ය සහ ඖෂධ ද්‍රව්‍ය බෙදාහරින හෝ මුදල් වංචා කරන කූට ව්‍යාපාර පවතින බව දැනගන්න ලැබී තියෙනවා. විශේෂයෙන් කල්ගත වූ හා ප්‍රමිතියෙන් තොර ඖෂධ හා රූපලාවන්‍ය ද්‍රව්‍ය හේතුවෙන් රෝගාබාධ වලට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව දින දින වැඩි වෙන අතර මෙම වෙනද දැන්වීම් වංචාවන්ට ගොදුරු වී සිය මිල මුදල් අහිමි කරගත් බොහෝ පිරිසක් සිටිනවා. එමෙන්ම මේ ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ ඉතා අඩු ලේඛන සංඛ්‍යාවක් තුළින් ණය පහසුකම් ලබා දෙන බවට ප්‍රකාශ කරමින් ජනතාව රවටා ඉතා අසාධාරණ ඉහළ පොලි මුදල් උපයන එකී මුදල් ලබා දීම ප්‍රමාද කරන්නන් බ්ලැක්මේල් කිරීම මගින් සිය ග්‍රහණයට නතු කරගන්නා කණ්ඩායම්ද මේ සමාජ මාධ්‍ය ඔස්සේ සිය කූට ව්‍යාපාරෙ මෙහෙයමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන නෛතික අනපනත් මේ රටේ ප්‍රමාණවත් වීම නොමැති වීම හේතුවෙන් මෙම වංචනික ව්‍යාපාරිකයන් සිය ව්‍යාපාර කටයුතු ප්‍රසිද්ධිය හා රිසිසේ පවත්වාගෙන යනවා. ණය ලබා දීම සහ ණය ලබා දීම පාලනය වන නෛතික අනපනත් නොමැති වීම හේතුවෙන් අර්බුදයන් රැසකින් දුක් විඳින වර්තමාන මේ රටේ ජනතාව තව තවත් අසරණ භාවයට පත්වීම වළක්වා ගැනීම සඳහා ණය නියාමන අනපනත් ගෙනීමේ වගකීම මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ වෙළඳ දැන්වීම මගින් වංචා කරන ව්‍යාපාර ආයතන සහ පුද්ගලයන්ට වැටබඳින මාර්ගගත වෙළඳාම් නියාමන පනතක් ගෙනීමේ අවශ්‍යතාවයත් ඒ වගේම මේ අදාළ වංචාවන්ට හසු වූවන්ගේ පැමිණිලි ලැබෙන්තෙක් බලා නොසිට ඒ සම්බන්ධයෙන් ක්‍රියාකාරීව මැදිහත් වන නෛතික ක්‍රමවේදයකුත් හඳුන්වා දීමේ දැඩි අවශ්‍යතාවයක් තියෙන බවත් ඒ සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක විය යුතු බවටත් මා යෝජනා ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන පුද්ගලයන් බොහෝම පිරිසක් තමන්ගේ ප්‍රධාන ව්‍යාපාරික ආයතනයක් ස්ථානයක් නොමැතිව ව්‍යාපාර කටයුතු කරන්නේ. ඒ වගේම ලියාපදිංචියක් නැහැ. ඒ තුළින් මේ රටට ලැබෙන්න ඕනේ බදු ආදායම් විශාල වශයෙන් ලැබෙන්නේ නැහැ. මේ සම්බන්ධිනුත් බදු නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් ගෙන යුතුයයි කියලා මා යෝජනා කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද මේ රටේ සියලුම දෙනා විශේෂයෙන් මේ සමාජ මාධ්‍ය ඔස්සේ ගනුදෙනු කිරීම පටන්ගෙන තියෙනවා. ඒ වගේම මේ අපි දැන හෝ නොදැන හෝ මේ වංචාවන්ට මේ කූට ව්‍යාපාරිකයන්ට අහුවෙච්ච අවස්ථා තියෙනවා. අපි නැත්තම් සමහරට අපි දරුවෙක් වෙන්නත් පුළුවන්. මොකද ඔවුන් මේ සමාජ මාධ්‍ය ඔස්සේ ඉතාම ආකර්ෂණීය වෙළඳ දැන්වීම් නිර්මාණය කරලා ඒ තුළින් ජනතාව ආකර්ෂණය කරගෙන තමන්ට අවශ්‍ය ව්‍යාපාරික කටයුත්ත කරගන්නවා. සමහරලාට ඔවුන් මුදල් ගෙවන්නේ ඒ සැබෑ වටිනාකමට නොවේ. එහෙම නැත්නම් ඔවුන් බලාපොරොත්තු වන දේ නෙවෙයි ඔවුන්ට ලැබෙන්නේ. ඒ වගේම සමහරලාට මුදල් ගෙව්වට අදාළ භාණ්ඩේ තමන්ට හෝ සේවාව ලැබෙන්නේ නැහැ. මෙන්න මේ තත්ත්වයන් තුළ මේ ජනතාව රවට්ටලා ඔවුන් බොහොම අසීරුවෙන් ජීවත් වීමේ අපහසුව විඳින අවස්ථාවක තමන්ගේ ගෘහයේ ඒ මූලික අවශ්‍යතා ටික පවා සඳහා මුදල් නැතිව තියෙන අවස්ථාවක මේ වගේ සුළු ව්‍යාපාරිකයන් සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන ඇත්තරම දැන් ඔවුන් සමහරලාට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද ඒ මුදල සමහරට පැමිණිල්ලකට ඉදිරිපත් කරන්න යන කාලයේ ඒ සඳහා වැය කරන්න ඕන මුදලට වැඩි අඩු නිසා. නමුත් මේ ආකාරයෙන් විශාල මුදල් රැස් කර ගැනීමම මේ කූට ව්‍යාපාරිකයන් කරනවා. ඒ පහුගිය සුමානේ සමාජ මාධ්‍ය ඔස්සේ අලුත්ම ව්‍යාපාර පටන්ගෙන තිබ්බා නීතිමය ලියවිලි කොළඹ කියන නමින්. මෙහි කියලා තියෙන පැහැදිලිවම මේ පහත සඳහන් ලේඛන සහ සහතික විභාග නොමැතිව පිරිනමන්න අපි කටයුතු කරනවා කියලා. මේක තුළ IELTS තියෙනවා. ඒ වගේම medical exams in USA කියලා තියෙනවා. ඒ වගේම PTE, TOEFL මේ වගේ විභාග වලට පෙනී නොසිට සහතික නිකුත් කරනවා කියලා ඔවුන් කරලා මේ ප්‍රකාශ කරලා ජනතාව මුලා කිරීමේ ව්‍යාපාරයක ඉන්නේ. ඉතින් ඇත්තටම මේක බලාගෙන යනකොට මේක ලංකාවේ ඉඳලා නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මේක තුල මේ ව්‍යාපාර තුල ලංකාවේ දුරකථන අංක තියෙනවා, ලංකාවේ WhatsApp අංක තියෙනවා, ලංකාවේ ඊමේල් සහ මේ ව්‍යාපාර මෙහෙවන යම්කිසි පිරිසක් ලංකාව තුලත් ඉන්නවා. ඒතර මේ නීතිමය රාමුව විදේශගතව සිට හෝ මේවා ක්‍රියාත්මක කරන මේවට සම්බන්ධ වෙලා ලංකාව තුල මේ ව්‍යාපාර කරලා ජනතාව මුලා කරන්න කටයුතු කරන්න කවුද කියන එක සම්බන්ධයෙන් සොයා බැලීමේ හැකියාවක් ඉතාම පහසුවෙන් තියෙනවා. මොකද මොවුන් තමන්ගේ ප්‍රධාන ව්‍යාපාරික ස්ථානයක් තොරව තැන් තැන් වල ඉඳලා ව්‍යාපාර කරන්නේ. හැබැයි මේ දුරකථන ලබා ගැනීම, සිම්පත් ලබා ගැනීමේ ක්‍රමවේදය නිසි ආකාරයෙන් මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ තුළ ඕන කෙනෙකුට වංචා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම මෙවන් වංචනික ක්‍රියා නිසා නිසි ආකාරයෙන් තමන්ගේ වෙළඳ ප්‍රචාරණය සමාජ මාධ්‍ය ඔස්සේ කරන ආයතන සහ ව්‍යාපාරිකයන්ටත් හානියක් සිද්ධ වෙනවා. මොකද ඒ ආයතන ඉතාම පැහැදිලිව රටට බදු ගෙවමින් ජනතාවට නිසි සේවයක් ලබා දෙනවා. හැබැයි මේ වගේ කූට වෙළඳ ව්‍යාපාරිකයන්ට හසු වෙච්ච පිරිස් ඉන්පස්සේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නැතිවීම තුළ සැබෑ ව්‍යාපාරිකයන්ටත් හානියක් වෙනවා. ඒ නිසා මේ යෝජනා මම මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්නේ මේ අවස්ථාවේ කාලෝචිත යෝජනාවක් විදිහට. ඒක තුළ මේ රටේ ජනතාව ආරක්ෂා කරන්න පියවරක් ගත යුතුයි කියන එක සම්බන්ධයි.
බොහොම ස්තුතියි ඔබතුමාට. යෝජනා විස්තර කිරීම ගරු ගුණපාල රත්නසේකර මහත්තයා. ඔබතුමාට මිනිත්තු 4ක් කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මුලින්ම උදේට කිනිදුවට මන්ත්‍රීතුමාගෙන ආ යෝජනාව ස්ථිර කරමින් මමත් වචන කීපයක් කතා කරනවා. ඇතෙම මේ කාරණය සම්බන්ධයෙන් අපනයන ආදායම් වැඩි කිරීම සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාවෙත් සාකච්ඡා වුණා.
ඒ අදාළ අංශත් ගින්නවා යම් නියෝග ප්‍රමාණයකුත් දුන්නා මේකට අදාළ කරුණු කාරණා හොයන්න කියලා. හැබැයි රටක් හැටියට ගත්තොත් මේක රටේ බරපතල තත්ත්වයක්. එක පැත්තකින් අපි විදේශ විනිමය අර්බුදයකට ලක් වෙලා ඉන්න වෙලාවේ නොදැනුවත්වම සංඛ්‍යාලේඛනයක්වත් නැතුව අපට හොයන්නත් බැරුව සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් විදේශ රටවලට ඇදිලා යනවා. මේ සමාජ ජාලා ඔස්සේ කරන ප්‍රචාරණයන් වලටත්, ඒ වගේම සමාජ ජාලා ඔස්සේ ඒ ප්‍රචාරය කරලා භාණ්ඩ අලෙවි කරනකොට විදේශ රටවලින් මෙහාට භාණ්ඩ ගෙන්වා ගැනීම සඳහා. එක පැත්තකින් ආනයන වියදම වැඩි වෙන්න, රටේ විදේශ විනිමය එළියට යන්න ප්‍රබල යම් සැලකිය යුතු දායකත්වයක් දෙන හේතුවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් දැන් මේ හරහා අපනයන කටයුතු සිදු වෙනවා ඇත්තම යම් මට්ටමකට. නමුත් ඒ අපනයන ආදායමත් රටට වාර්තා වෙන විදිහට ලැබෙන විදිහට කෙරෙන්නේ නැහැ. මොකද ඒවට ලැබෙන මුදල් විධිමත් බැංකු පද්ධතිය හරහා එන්නේ නැහැ. වෙනත් රටවල බැංකු වලට සමහරලාට ගිණුම් වලට යන්නේ. ඒ නිසා මේ මුදල් එහෙ පාක් වෙන ස්වභාවයකුත් තියෙනවා. ඒ නිසා ආර්ථිකමය වශයෙන් ගත්තත් මේක ඉතාමත් ගැටලුකාරී. යෝජනාව ඉදිරිපත් කළා වගේම මේක ට්‍රේස් කරන්න අමාරු තත්ත්වයක් වෙලා තියෙනවා කියලා දැනට පේන්නේ. මේ සිම් කාඩ් පත් ඕනම කෙනෙකුට නිදහසේ නිකන් ගන්න පුළුවන්. දැන් දුරකථන සමාගම් අතර තියෙන තරංගකාරීත්වය නිසා ඉතාමත් ලිහිල් කොන්දේසි යටතේ සොයා බැලීමකින් තොරව සිම් කාඩ් පත් නිකුත් කරනවා. ඒ නිසා මේක දැන් ට්‍රේස් කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඉතින් මං හිතන්නේ අර ඒ ආයතන වලට කිව්වට අපට සතුටුදායක පිළිතුරක් මේ ලැබෙන පාටක් නැහැ. මොකද ඒ ආයතනත් යම් පරිශ්‍රමයක් දරනවා මේකට මේක නියාමනය කරගන්න විදියක් හා මේක නිසි පරිදි වාර්තා කරගන්න විදියක්. නමුත් ඒ එවැනි ඒකට ලොකු බාධක ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා මං හිතනවා අපි පාර්ලිමේන්තුවක් හැටියට මේක පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරලා අපේ ආණ්ඩු පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් දාලා මේකේ අපට පේනවට වඩා එහා ගිය ලොකු බරපතල කාරණා ගණනාවක් තියෙනවා. ඒ වගේම රටට පේනවට අපට දැනෙනවට වඩා වැඩි අලාභයක් තියෙනවා. අලාභයක් හා අයහපත් තත්ත්වයක් තියෙනවා. ඒ හින්දා මේ ඉතාමත් කාලයුතු යෝජනාවක් හැටියට මේ ගෙන අපේ යෝජනාව ඒ අදාළ මේකට වගකිව හැකි මේ සම්බන්ධයෙන් පියවර ගත හැකි අමාත්‍යාංශවල ගරු එමතුමල්ලා එමතුමියල්ලා මොකද අමාත්‍යන් කරනාවක් මේකට සම්බන්ධ වෙන්න වෙනවා. ඒ සියලු දෙනා සම්බන්ධ වෙලා මේකට කඩිනමින් අපට වැඩේ වෙලා තියෙන අපේ හැමතැනම අපට ගැටලුව තියෙනවා. විසඳුම තමයි හොයාගන්න බැරි. ඒ විසඳුම හොයාගන්න බැරි වෙන්නත් හේතු ගණනාවක් තියෙනවා. ඒක පැහැදිලි කරන්න වෙලාවක් නැහැ. ඒ හේතු අපි යම් ප්‍රමාණයකට අධ්‍යයනය කරලා තියෙනවා. නමුත් මේකට ප්‍රමුඛතාවය දීලා මේ යෝජනාවේ සඳහන් යෝජනාව ක්‍රියාත්මක කරලා මේකට හේතු හොයලා මේක නියාමනය කිරීම සඳහා වැඩපිළිවෙලක් අපි ඉක්මනින් යොදමු කියන අදහස ඉදිරිපත් කරමින් මම මේ යෝජනාව ස්ථිර කරනවා.
මම ස්ථිර කරනවා. ගරු සුදත් මන්ජුල මැතිතුමාට මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතාම ඵලදායි කාලානුරූපී යෝජනාවක් ඉදිරිපත් කරපු අපේ නීතිඥ උදයන කිරිදුගොඩ මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙන ගමන්, ඇත්තරම අද සමාජ මාධ්‍ය හරහා කරන ව්‍යාපාර අතර උපායමාර්ගිකව ජනතාව මුලා කරමින් මුදල් උපයන දෙවන්ත ජාවාරමක් ක්‍රියාත්මක වෙනවා. ආකර්ෂණීය වචන රූප පාවිච්චි කරලා පාසල් දරුවන් ගෘහණියන් විශාල පිරිසක් මුලාවට පත් කරන වැඩපිළිවෙලක් තියෙනවා කියන එක අපි සියලු දෙනා දන්න කාරණාවක්. ඇත්තරම අන්තර්ජාතික විලඳාම් වගේම මේ සමාජ මාධ්‍ය ජාල හරහා Facebook හරහා කරන මේ ජාවාරම පාලනය කරන්න වැඩපිළිවෙලක් අවශ්‍ය වකවානුවක්. අපි දකිනවා අද පෙලක් භාණ්ඩ වලට මුලින් පෙරගෙවීමක් කරන්න සිද්ධ වෙනවා. හැබැයි නිසි කලට වෙලාවට භාණ්ඩය නිවසට දෙනවයි කියලා තමයි පොරොන්දුව දෙන්නේ. ඒ වුණාට නිසි ප්‍රමිතිය ගත භාණ්ඩය නිසි කලට වෙලාවට දෙන්නේ නැහැ. ඒ වගේම මේ භාණ්ඩ නොදෙනවා වගේම භාණ්ඩය පිළිබඳව පෙන්නන රූප වචන නෙවෙයි අවසානයේ ලැබෙන භාණ්ඩයේ තත්ත්වය. ඒක නිසා අද මේ උපාය මාර්ගිකව මුදල් හම්බ කරන මේ වැඩපිළිවෙල පාලනය කරන්න නෛතික ක්‍රමවේදයක් සකස් විය යුතු වකවානුවක්. ඒ සඳහා තමයි අපේ නීතිඥ උදේන කිරිඳිගොඩ මන්ත්‍රීතුමා මේ ගරු සභාවට යෝජනා කරන්නේ මේ සම්බන්ධව පසු විපරමක් වගේම නෛතික ක්‍රමවේදයක් සකස් විය යුතුයි කියන කාරණාව. ඉතින් ඒක මං හිතන්නේ අපේ රටේ මේ පවතින සමාජ මාධ්‍ය හරහා කරන මේ ජාවාරම පාලනය කරන්න ක්‍රමවත් කරන්න ඒ වගේම විධිමත්ව මේ කටයුත්ත ක්‍රියාත්මක
වෙන්න
නිවැරදි විදිහට කරන ව්‍යාපාරිකයන්ටත් අසාධාරණයක් වෙනවා මේ ජාවාරම්කරුවන් නිසා. හැබැයි මේ වැඩසටහන හරහා මේ අන්තර්ජාතික වෙළඳාමත් එක්ක එහෙම නැත්නම් මේ අන්තර්ජාලය හරහා කරන වෙළඳාමත් එක්ක සමාජ මාධ්‍ය පාවිච්චි කරන නිවැරදිව කටයුතු කරන ව්‍යාපාරවල යෙදෙන අයත් ඉන්නවා. ඒ අතර මේ කූට ව්‍යාපාරිකයෝ මේ හරහා රිංගලා මේ සිදුරෙන් රිංගලා ජනතාවට විශාල හානියක් කරනවා. අන්න ඒක පාලනය කරන්න අවශ්‍ය කාලයට ගැළපෙන මේ සඳහා ගැළපෙන නීති පද්ධතියක් සකස් කරලා ඊට අදාළ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරියේදී ඉදිරිපත් කරලා ඒක සම්මත කරලා ඊට අදාළ ක්‍රමවේදයන් ඔස්සේ මේ ව්‍යාපාර කරගෙන යන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරන්න කටයුතු කරන්න කියන ඉල්ලීමක් කරමින් මේ අවස්ථාවේ මට කාලය ලබා දීම වෙනුවෙන් අපේ නියෝජ්‍ය කතානායකතුමාට ස්තුතිවන්ත වෙමින් මම නිහිරන බොහොමත්ම ස්තුති.
බොහොම ස්තුති කර්මන්තෝනි. මීළඟට කර ජේසී අලවතුල මැතිතුමා ඔබතුමාට මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, උදේන කිරිදුවඩ මන්ත්‍රීතුමා ඉතාමත් වැදගත්. ඒ වගේම කාලීන යෝජනාවක් ඉදිරිපත් කළා තියෙන විශේෂයෙන්ම තාක්ෂණය දිනුනොත් එක්කම ලෝකයේ ඉස්සරහට යනකොට මේ තාක්ෂණය තාමත් වැදගත්. හැබැයි ඒ වගේ මේ ඒ දිනුනොත් එක්කම මේ අලුත් තත්වෙට විශේෂයෙන්ම සමාජ ජාල හරහා ඒ වගේම අද විශාල වශයෙන් මේක මේවා පාවිච්චි කරනවා ජනතාව. ඒතර ඒ හරහා වෙළඳන්වීම් ඒ වගේම තව නොයෙකුත් ව්‍යාපාර ගණනාවක් සිදු වෙනවා. ඒතර මේවට අවශ්‍ය නීති රීති මේ තාක්ෂණත් එක්කම අපි පාර්ලිමේන්තුවෙන් හදන්න ඕනේ. එහෙම නොවුනොත් ඇත්තටම වංචාකාරී තත්ත්වයක් තුළ වංචා කරන පුජ්‍යලයන් හැම ශේෂයකම ඉන්නවා. ඒතර ඒ හරහා පුරවැසියා රැවටීමකට ලක් කරම දැන් පැහැදිලිවම සිදුවේගෙන යනවා. ඒ තුළ විශාල පිරිසකට මේ එක පැත්තකින් විශ්වාසය කඩ වෙනවා. ඒ වගේම තමයි අලාභයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ යෝජනාව ඉතාමත් වැදගත් යෝජනාවක්. ඉස්සරහට මම හිතන්නේ මේ தত্ত্বය අන්තර්ජාලය හරහා ගනුදෙනු කරන එක, අන්තර්ජාලය හරහා බඩු මිලදී ගන්න එක, මේක තවත් ඉස්සරහට වර්ධනය වෙනවා. අපි දන්නවා දියුණු රටවල් වල දැන් මීටත් වඩා ශීඝ්‍රයෙන් මේවා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. එහෙනම් අපේ රටේත් මේවා තවත් ඉස්සරහට වර්ධනය වෙනවා මේ අලුත් තාක්ෂණයත් එක්ක. ඒ වර්ධනයත් එක්කම ඒ සඳහා අවශ්‍ය නීති රීති අවශ්‍යයි. ඒක ඉතාමත් වැදගත් වෙනවා. එහෙම ඒ වගේම තමයි දැන් සෝෂල් මීඩියා Facebook කරා දැන් මේ වෙළඳාම එහෙම නැත්නම් භාණ්ඩ
බිකිරීම
වගේ කාරණා ක්‍රියාත්මක කරන වගේම දැන් ඕනම පුජ්‍යලයකට තමන්ට කැමති දෙයක් එහෙම නැත්නම් වෙන කෙනෙකුට අහිතකර තත්වයක් ඇති වෙන දේවල් පළ කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා මේවා සම්බන්ධයෙන් නියාමනයක් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. එහෙම නොවුනොත් අයාලේ යන්න තත්වයක් ඇති වුණොත් එක පැත්තකින් විශේෂයෙන්ම තරුණ ඒ වගේම සමාජය තුළ අලුතෙන් සමාජයට එන දරුවන්ට අහිතකර තත්වයන් ගණනාවක් මේ අන්තර්ජාල හරහා සමාජ මාධ්‍ය තුළ සිදුවීම් පවතින. ඒ නිසා මේ හැම එකටම නියාමනය වැදගත් වගේම නීති රීති ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා උදේන කිරිඳුකර මැතිතුමා ගෙනාපු යෝජනාව ඉතාමත් කාලෝචිත සහ වැදගත් යෝජනාවක් හැටියට සැලකමින් ඒ පිළිබඳ අපේ සහාය පළ කරමින් නියෝජ්‍ය කතානායකතුමාට අපේ වේලාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් මා වෙත සල්පේ අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරුමන්තෝ. ඊළඟට කරු වීරසුමන වීරසිංහ මැතිතුමා ඔබතුමාට මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
කරු නියෝජ්‍ය කතානායකතුමනි, උදේන කිරිඳුකර මැතිතුමා ඉතාමත් වැදගත් යෝජනාවක් ඉදිරිපත් කරා. ලෝකයේ විශ්ව ගම්මානයක් බවට පත් වුණාට පස්සේ මේ අන්තර්ජාල සම්බන්ධතා තුළ සමාජ මාධ්‍ය අද ලෝකයේ පුරාම නැතුවම බැරි දෙයක් බවට පත් වෙලා. මේක ඉතාමත් සාධනීය ගුණාංගයන් රාශියක් තියෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලා තුළින් ඒ සමාජ මාධ්‍ය පරිහරණය තුළින් සිසුවන් ගණනාවක් කලා ශේෂ්ත්‍රය, වෙළඳ ශේෂ්ත්‍රය, සංචාරක ශේෂ්ත්‍රය, ඒ වගේම නව නිර්මාණ ශේෂ්ත්‍රය, මිතුරු සමාජ සහ අනිකුත් සම්බන්ධතා ඇතුළු විශාල සේවාවක් සිදු වෙනකොට යම් සුළු පිරිසක් මේක ඉතාමත් අවභාවිතා කරමින් ඔවුන්ගේ පෞද්ගලික ලාභ සහ අවස්ථාවාදී ඕනෑකම් වෙනුවෙන් පාවිච්චි කරනවා. මේ යෝජනාව තුළ සඳහන් වෙන ප්‍රධාන කාරණාව තමයි දැන් එක පැත්තකින් ගත්තම සමාජ මාධ්‍ය තුළ මම මේ කෙටි වේලාව තුළ කරුණු වේලාව නැති නිසාවෙන් අපචාර සිදුවීම් සම්බන්ධව අපහාස සිදුවීම් සම්බන්ධව වංචා සිදුවීම් සම්බන්ධව බරපතල ප්‍රශ්න රාශියක් තියෙනවා. දැන් මම මෙහෙම කිව්වා කියලා අපි මේ යෝජනාව ගෙනාවා කියලා ආණ්ඩුවෙන් ගේන්න හදන සමාජ මාධ්‍ය නියාමන පනත ගේන්න නෙවෙයි කරු රාජ්‍ය අමාත්‍යතුමනි මේ යෝජනාව ගේන්නේ. ඒක වෙනම කාරණාවක්. ඒක නෙවෙයි. මේක තුල තියෙන වංචනික වංචාසහගත දේවල් විසින් වෙළඳ ශේෂ්ඨය තුල තියෙන දේවල් දැන් වමහර අපි අපේ භාෂාවෙන් කියනවා කියන්න ලැජ්ජා කරු රාජ්‍ය අමාත්‍යතුමනි මේව තුල අපිත් අහුවෙලා තියෙනවා. මේ සමාජ මාධ්‍යාලා තුල විශේෂ සරිසරණ වෙළඳ භාණ්ඩ ගෙන්වීම සම්බන්ධව ඒක පෙන්වන දේ නෙවෙයි. වෙළඳපොලේදී රූප රාමුරු තුල පෙන්වන දේ නෙවෙයි. අපි මුලදී මුදල් ගෙව්වට පස්සේ අපේ නිවසට ලැබෙන්නේ මේකෙන් 90%කට වැඩි ප්‍රමාණයක් මුදල් ගෙවීම පසු ලැබෙන භාණ්ඩ මුදල් නොගව වුණත් ගෙනාවට පස්සේ ඔන් ඩෙලිවරි සිස්ටම් එකට තුල තියෙන භාණ්ඩ වුණත් ගෙනාවට පස්සේ අපි අනුමත කරු භාණ්ඩ නෙවෙයි මේ පිළිබඳව වගකීමක් නැහැ තක්සේරුවක් නැහැ ඒක නිසා මේ පිළිබඳව යම් නියාමනයක් වෙන්න ඕන ඒක නිසා ඔන්ලයින් ට්‍රේඩින් ඇක්ට් එක එහෙම නැත්නම් ඒ පනත වහාම සිද්ධ කරන ලෝකයේ දියුණු රටවල් සහ යාබද ඉන්දියාව තුළ රටවල් ගණනාවක මේ පනත සක්‍රිය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේක තුළ වෙන වංචාවන් සම්බන්ධ කාරණා විශේෂයෙන්ම මේක තුළ අද හැම ශේෂ්ඨයක්ම ඉතාමත් නින්දිත විදියට මේ සමාජ මාධ්‍ය ආයතන පාවිච්චි කරලා බාල අපචාර සම්බන්ධව ඒ වගේම ගණිත ආවෘත්තිය සම්බන්ධව වෙනත් කාරණා සම්බන්ධව කටයුතු කරනවා. අනිත් පැයෙන් ගත්තම මේක තුළ මිනිසුන් අපහාසයට ලක් කරන්න වෙනත් දේවල් සම්බන්ධ කරන්න කටයුතු කරනවා. මේ AI තාක්ෂණය ඇතුළු අලුත් තාක්ෂණය වෙනකොට තවත් දේවල් වලට මේක යොදා ගැනීම ඉඩකඩ තියෙනවා. අද ඕනෑම රූපයකට ඕනෑම දෙයක් බද්ධ කරන ආකාරයට අලුත් නව තාක්ෂණයන් පාවිච්චි වීම තුළ ලෝකයේ දියුණු රටවල් පවා අද මේවා නියාමනය කිරීම සම්බන්ධව බරපතල කතිකාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක නිසා තාක්ෂණය පස්සේ අපි හඹාගෙන යනකොට ඒ තාක්ෂණය ඵලදායී ආකාරයට යොදවා ගන්නේ කොහොමද කියන කාරණාව නියාමනය කිරීමක් තමයි රාජ්‍ය කාර්යභාරය බවට පත් වෙන්නේ. නියාමනය කියන්නේ වැට බැඳලා කටවල් වහලා ප්‍රජාන්ත්‍රවාදී අකුරලා ඒක දඬු වන්දන එක නෙවෙයි. මේව තුළ වෙන දේවල් සම්බන්ධ යම් නියාමනයක් ගේන්න උදේන කෙදේකට මන්තමාගේ යෝජනාව ඉතාමත් වැදගත් කාරණාවක් තියෙනවා. දැන් මේක තුළ අසීමිත ලාභ ලබන සමාගම් පුද්ගලයෝ ගණනාවක් ඉන්නවා. මම මේ වෙලාවේ නම් සඳහන් කරන්න නැහැ. නම් නතරත් කමන්නේ. දැන් දරාස් සමාගම ඒ වගේම අලිබාබා සමාගම වෙනත් සමාගම් ගණනාවක් මේක තුළ අසීමිත වෙළඳපොලක් හදනවා. හැබැයි ලාංකේය රජයේ රුපියලක්වත් බදු ගන්න ගමේදයක් නැහැ කරු රාජ්‍ය අමාත්‍යතුමනි. දැන් ඒක නිසා මේ ඔන්ලයින් බිස්නස් එක තුළ එහෙම නැත්නම් මේ අන්තර්ජාල බිස්නස් එක තුළ ව්‍යාපාරය තුළ අසීමිත ලෙස මුදල් අපේ රටෙන් පිටරට යන වාසේම එක එක පුද්ගලයන් සතු යනවා. මේවා හඹාගොස් ඒක නියාමනය කරන්නත් ඒ බදු මුදල් රටරාජ කරගන්නත් අවශ්‍ය පනත් අනපනත් ගේන්න අවශ්‍ය මැදිහත් වීම වෙන්න කියන කාරණාව සිහිපත් කරමින් මේ යෝජනාව තවත් එක් කල්තවීම යෝජනාව බවට පත් නොකරගෙන මේක තාක්ෂණ අමාත්‍යාංශයේ කාර්යභාරයක් ඒකට අවශ්‍ය අමාත්‍යාංශවල සහයෝගය අරගෙන ඒකට අවශ්‍ය මූලික රාජ්‍ය ආයතන සියල්ල අපේ රටේ තියෙනවා. TRC එක වෙන්න පුළුවන් වෙනත් ආයතන වෙන්න පුළුවන් ඩිජිටල් ක්‍රයිම්ස් පොලිස් දෙපාර්තමේන්තුවේ වෙනම අපරාධ අංශයක් තියෙනවා. දැන් මේ මොනවාක්වත් ඒ දේවල් කරන්න ඉඩකඩ හම් වෙන්නේ නැහැ. කෙනෙක් පැමිණිල්ල දානකම් බලාගෙන ඉන්නවා. පැමිණිල්ල දැම්මත් ඒක සාධාරණයක් වෙන්නේ නැහැ. පැමිණිල්ල දානකම් නොඉඳ මේවල හඹාගෙන ගොස් විමර්ශනය කරලා මේවා නියාමනය කරන ක්‍රමයේදයක් සඳහා වන ඒ සුදුසු දැන් බෑ බෑ කියලා හරියන්න රාජ්‍ය අමාත්‍ය ඔබතුමා ජනමාධ්‍ය අමාත්‍ය බෑ බෑ කියලා
හරියන්න
ඒකට අවශ්‍ය නීති හදන්න තමයි අපේ මේ යෝජනාව. අවශ්‍ය නීති හදමු. අන්න එවැනි නීතියක් එනවා නම් එක අතක් නෙවෙයි අත් දෙකම උස්සලා අපි මේකට සහයෝගය දෙන්නම්. ඒක නිසා මේ යෝජනාව පාදක කරගන්න මේක ඔන්ලයින් ට්‍රේඩින් ඇක්ට් එක නිර්මාණය කරලා මේක සම්බන්ධව අවශ්‍ය නියාමනයන් සඳහා වන අනපනත් සුදුසු අනපනත් වහාම ගේන්න පාවිච්චි කරන කියන යෝජනාව කරමින් තමයි අදගත් යෝජනාවක් ඉදිරිපත්
කරනවා.
නියෝජන දානතුමනි මේ කාරණේ මම හිතන කොටස් කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ මුදල් ආයතාලෙස එකතු කිරීම ගැන. ඒ ගැන ඉතාම කෙටියෙන් මම උත්තරයක් ලබා දෙන්න සූදානම්. දැනට පවත්නා නීති ප්‍රතිපාදන ප්‍රකාරව මහජන තැන්පතු බාර ගැනීමකින් තොරව පෞද්ගලික මුදල් යොදා ගැනීමෙන් ණයදීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නොපවතින අතර එවන් ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට හෝ සුපරීක්ෂණයට යටත් නොවනු ඇත. මහජන තැන්පතු බාර ගැනීමකින් තොරව පෞද්ගලික මුදල් යොදා ගනිමින් ණයදීමේ ව්‍යාපාරයක නිරත වන පුද්ගලයන් හා ආයතන නියාමනය සහ අධීක්ෂණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් යෝජනා කරන ලද ශුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත පාර්ලිමේන්තුව ඇනුමැතිය සඳහා යොමු කර ඇති අතර 2023 10/30 දින රජයේ ගැසට් පත්‍රයේ පරකරන ලදී. ඒ අනුව මෙම යෝජිත පනත බලාත්මක් කිරීමෙන් පසු තැන්පතු බාර ගැනීමකින් තොරව පෞද්ගලික මුදල් යොදා ගනිමින් ණයදීමේ ව්‍යාපාරයක නිරත වන පුද්ගලයන් හා ආයතන එකී පනතේ විධිවිධාන යටතේ ස්ථාපිත කරන අධිකාරියේ නියාමනයට හා අධීක්ෂණයට යටත් වේ. ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ නිවසට ගෙනවිත් බාර දෙන බවට ප්‍රචාරණය කරන භාණ්ඩ වෙලදාම ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ඉතා අඩු ලේඛන සංඛ්‍යාවක් තුළින් ලබා දෙන ණය පහසුකම් පිළිබඳව සැලකීමේදී ඔන්ලයින් වෙලදාම තුළින්ද 1988 අංක 30 දරන බැංකු පනතේ 83 ඈ වගන්තියෙන් දැක්වෙන නිර්වචනයට අනුකූල වන තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක විය හැක. බැංකු පනතේ 83 ඈ වගන්තිය නිර්වචනයට අනුව තහනම් යෝජනා ක්‍රමයක් ලෙස හඳුන්වන්නේ පුද්ගලයන්ගේ වැඩිවීම මත හෝ ආයෝජනය කරන මුදලේ වැඩිවීම මත පහළ සිට ඉහළට ප්‍රතිලාභ ගලාගෙන යන යෝජනා ක්‍රමයන් වේ. බැංකු පනතේ සඳහන් තහනම් යෝජනා ක්‍රමය යන නිර්වචනයට අදාළ වන කරුණු පිළිබඳව නිරන්තරයෙන් පුවත්පත් නිවේදන සමාජ මාධ්‍ය සහ ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවිය හරහා මහජනතාව දැනුවත් කරන අතර තහනම් යෝජනා ක්‍රම ලෙසට නිර්ණය කළ ආයතනවල නාමලේඛනයන්ද මුද්‍රිත සහ වෙබ් අඩවි හරහා පළ කරනු ලැබේ. එමෙන්ම මහජනතාව දැනුවත් කිරීම සහ තවදුරටත් එම ක්‍රමවලට යොමුවීම වැළැක්වීම සඳහා කලින් කලට ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පුවත්පත් නිවේදන නිල වෙබ් අඩවිය හා ප්‍රාදේශීය වට්ටමින් පවත්වනු ලබන දේශන මගින් මහජනතාව වෙත තොරතුරු ලබා දෙයි.
ගරු සාන්ත බණ්ඩාරමැත්තේ ඔබතුමාට මිනිත්තු 3ක කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මා මිත්‍ර උදේන කිඳිලිගොඩ මැතිතුමා ඉතාම වැදගත් යෝජනාවක් අද සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත් කර තිබෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා වෙන හානිකර දායක තත්ත්වයන් අපි රටක් හැටියට විශේෂයෙන්ම හැම වෙලාවෙම අපිට නවීන තාක්ෂණයත් එක්ක යහපත් දේ තියෙනවා අයහපත් දේ තියෙනවා. නමුත් අපි විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍ය හරහා යහපත් දේ රාශියක් තියෙනවා. අධ්‍යාපන කටයුතු වලට, ඒ වගේම ව්‍යාපාර කටයුතු වලට, නොයෙකුත් දේවල් වලට මේ සමාජ මාධ්‍ය හරහා විශාල පිටුහලක් එනවා. ඒ වගේම අයහපත් ආකාරයටත්, ඒ වගේම ව්‍යාපාර කටයුතු සහ විශේෂයෙන් සමාජ විරෝධී ක්‍රියා රාශියක් මේ සමාජ මාධ්‍ය හරහා සිදු වෙනවා. ඒ නිසාම ලෝකයේ ගොඩක් රටවල් මේ සම්බන්ධව නීති රීති ගෙන එමින් තිබෙනවා. විශේෂයෙන්ම අපි ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව, විශේෂයෙන්ම ගරු බන්දල ගුණවර්ධනමැතිතුමා ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යවරයා හැටියට අපි සියලු දෙනාම සාකච්ඡා කරලා තමයි මේ දුරස්ථ මාධ්‍ය සම්බන්ධව පනත ගේන්න කටයුතු කරලා තියෙන්නේ. මේකදී හුඟ දෙනෙක්, විශේෂයෙන් මම මේ යෝජනාව විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ගෙනීම සම්බන්ධව මහජන නියෝජිතෙක් හැටියට විශේෂයෙන්ම සතුටු වෙන්නේ. මොකද මේ පනත ගෙනාවාම සම්බන්ධ වැඩිම විරෝධතාවයක් එල්ල කරේ විපක්ෂ මන්ත්‍රීවරු. මේකෙදි ඔවුන් අදහස් දරන්නේ මේ ආණ්ඩුව විවේචනය කරන්න බැරි නීති සකස් කරනවා කියලා. නෑ, එහෙම එකක් නෙමෙයි. විශේෂයෙන්ම ඔබේ දියණිය ඉන්නවා, ඔබේ දියණිය නිර්වත් කරලා, ඔබේ දියණිය බ්ලැක්මේල් කරලා, ඔබේ දියණියට විශාල අපහසුතාවයකට පත් කරාම ඔබ යන්නේ කොතෙන්දද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියටවත්, එහෙම නැත්නම් ඔබේ බිරිඳ හැටියටවත්, සාමාන්‍ය පුරවැසියෙක් හැටියටවත් අද රටේ යන්න තැනක් නැහැ. එහෙම ගිහිල්ලා පැමිණිල්ලක් කරත් ඒ ගෙනල්ලා යම් සාමදානයක් කරනව ඇරෙන්න නෛතික ක්‍රියාමාර්ග ගන්න අපේ රටේ නීති සකස් වෙලා නැහැ. දැන් ඔබ යෝජනා කරන්නේ නීති සකස් කරන්න කියලා. ඒ නිසා තමයි අපි ඔන්ලයින් පනත ගෙනල්ලා මේකේ සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම සමාජ විරෝධී ක්‍රියාවන්, සමාජ මාධ්‍ය හරහා කරන සමාජ විරෝධී ක්‍රියාවන් සහ
මේවා මිනිත්තුක කාලයක් තියෙනවා.
ඔව්, බොහොම ස්තුතියි. සමහර උදවිය විශේෂයෙන්ම විවිධ ව්‍යාපාර කටයුතු වලට පොළඹවමින් විශාල විශේෂ ව්‍යාජ ප්‍රශ්න ගණනාවක් සිදු කරනවා. මේවට වැට බැඳීමට තමයි අවශ්‍ය නෛතික රාමුව හදන්න තමයි අපි මේ ඔන්ලයින් පනත ගේන්න කටයුතු කරලා තියෙන්නේ. විපක්ෂ නායකතුමත්, ඒ වගේ විපක්ෂයේ මන්ත්‍රීවරුත්, ඒ වගේම විශාල පිරිසක් විරෝධතාවයක් දැක්වුවා මේ සම්බන්ධව. ඒ කට්ටිය කල්පනා කරනවා ජනාධිපත්‍යව විවේචනය කරන්න බැරි වෙයි, එහෙම නැත්නම් තවත් දේශපාලනික විවේචනය කරන්න බැරි වෙයි, සමාජ මාධ්‍ය හරහා කියලා නැහැ. එහෙම විවේචනය කරන්න පුළුවන්. ජනාධිපත්‍යව විවේචනය කරන්න පුළුවන්, අගමැතිව විවේචනය කරන්න පුළුවන්, මහින්ද රාජපක්ෂ මැතිව විවේචනය කරන්න පුළුවන්, තව ඇමතිවරයෙක් විවේචනය කරන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. අපි මේ ඔන්ලයින් පනත හරහා කරන්නේ සමාජ විරෝධීව සහ විශේෂයෙන්ම නමක් නැතුව
විවිධයට මඩ චෝදනා ඉදිරිපත් කරන අයට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට තමයි මේ ඔන්ලයින් පනත ඉදිරියේදී අපි අනිවාර්යයෙන් මේ පාර්ලිමේන්තුවට ගිහලා සම්මත කරනවා. ඒක විශේෂයෙන්ම මම නෑ
අවසන් කරන්න මන්තුමා.
ගරු මන්ත්‍රීතුමා, යම් කිසි දෙයක් සංශෝධනයක් තියෙනවා නම් අපි ඉදිරිපත් කරමු. දැන් අපි මේ විශේෂයෙන්ම විකාශන අධිකාරී පනස පුළුල් සංශෝධනයකට ලක් කරා. අපි සියලු දේට ඇහුම්කන් දුන්නා.
අවසන්
කරන්න. කියන සියලු දෙනාගේ අදහස් යෝජනා අනුව ඒක පුළුල් සංශෝධනයකට ලක් කළා තමයි ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන. එහෙනම් මේ ඔන්ලයින් පනතෙත් ඔබතුමාලා කියන්න මෙන්න මේ කොටස් සංශෝධනය වෙන්න ඕනේ කියලා අපි එකඟයි. මොකද අපි ඔබ සියලු දෙනාම මේ රටේ
ප්‍රවේශිය.
ඒ නිසා මේ රටේ සමාජ විරෝධී ක්‍රියාවන් වැළැක්වීම සඳහා තමයි මේ පනත ගේන්නේ. අනිවාර්යෙන් මේ පනත ගේනවා. ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන්න. ඒ තුලින් තමයි ඔබේ යෝජනාවට සාධාරණයක් ඉටු වෙන්නේ කියන එක ගෞරවයෙන් මතක් කරන්න කැමතියි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. කරු කනක හිරත් මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
බොහොමත්ම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. විශේෂයෙන්ම අද ඉතාමත් වැදගත් කාරණාවක්. මා ඉතාමත් කෙටියෙන් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ මේ වංචා සිදු වුණාම ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී අපි ගන්න බලාපොරොත්තු වෙන ක්‍රියාමාර්ග පිළිබඳව ඉතාමත් කෙටියෙන් සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල පරිහරණයේ ශීඝ්‍ර වර්ධනයක් සමග මාර්ගගත ක්‍රම ඔස්සේ සිදුවන වංචා ඉතා ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකා පරිගණක හදිසි සංසදයට ලැබී ඇති පැමිණිල් මගින් නිරීක්ෂණය කළ හැකි. මෙහිදී මූලික වශයෙන් මූල්‍ය වංචාවන් වලට ගොදුරුවන පුද්ගලයන් සංවේදී පෞද්ගලික තොරතුරු හෙළිදරව් කර ගැනීම මගින් වංචාකාරී විද්‍යුත් තැපැල් කෙටි පණිවිඩ, WhatsApp කෙටි පණිවිඩ සහ මාර්ගගත සංවාද යෙදවීම් chat platform හරහා යොමු කරන පණිවිඩ හරහා වංචනිකයන්ට හසුවන පුද්ගලයන්ගේ මුදල් ලබා ගැනීම බහුල වශයෙන් සිදුවේ. මෙහිදී ප්‍රධාන වශයෙන් phishing, social engineering වැනි ක්‍රම භාවිතා කරමින් පුද්ගලයන් වංචාවට ගොදුරු කර ගැනීමට සිදු කරනු ලබයි. තවද මෙම මුදල් හුවමාරු ඩිජිටල් මුදල් ලේඛක ක්‍රිප්ටෝ කරන්සි භාවිතයට සිදු කරන අතර මෙහිදී වංචා සිදු කරන පුද්ගලයන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට ගැටලුවක් වී ඇත. ශ්‍රී ලංකා වළංගු මුදල් වලින් සිදු කරන වංචාවලදී පවා බොහෝ විට ගිණුම් හිමියාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට ගැටලුවක් වී ඇත. මීට අමතරව මෙම ක්‍රියාවන් සිදු කරන පුද්ගලයන් WhatsApp සහ ජංගම දුරකථන අංකවලින් අනන්‍යතාවය පවා තහවුරු කර ගැනීමට අති දුෂ්කර කාර්යයක් බවට පත් වී ඇත. ශ්‍රී ලංකා පරිගණක හදිසි සංසදය විසින් මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් සිදු කරන ලබන විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇති පරිදි මෙම වංචනික ක්‍රියාවන් සඳහා භාවිතයට ගන්න අන්තර්ජාල වෙබ් අඩවි වෙනත් රටවල්වල ස්ථාපිත කර ඇති වෙබ් අඩවි බවට අනාවරණය වී ඇති අතර අන්තර්ජාල සේවාවන් සපයන්නන් හා සම්බන්ධ කරමින් මෙවැනි වෙබ් අඩවි ඉවත් කිරීමට කටයුතු සිදුකරද සමහර සේවාවන් සපයන්නන්ගේ ප්‍රතිචාරය යහපත් මට්ටමක නොපවතී. 2023 වර්ෂයේ මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි සංසදයෙන් ලැබුණු පැමිණිලිවර ප්‍රමාණය මම නිකම් කියන්න, ඒ සඳහා අපිට මේ වර්ෂයේදී 1868ක් ලැබිලා තියෙනවා. මාසයකට එක එක ගණන් වලින් ලැබිලා තියෙනවා ඒ ප්‍රමාණය. ඉතින් මේකෙදී අපේ මේ හදිසි සර්ට් එක, එහෙම නැත්නම් ශ්‍රී ලංකා පරිගණක හදිසි සංසදය මගින් ගන්නා ක්‍රියාමාර්ග තමයි පළවෙනියටම මේ සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන් 101 කියන හොට්ලයින් එක තියෙනවා. ඒකෙදී ඕනෑම කෙනෙක්ට මෙවැනි පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට අමතරව ළමා අපචාර, කාන්තා අපචාර, ඒ සියල්ලක් සමාජ මාධ්‍ය තුලින් ඔස්සේ සිදුවෙන ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඊට අමතරව මේ පැහැදිලි කරන්න මේක ඉතාමත් වැදගත් කාරණා දෙකක්. ඊළඟට අපි කරන ඊළඟ ගන්නා ක්‍රියාමාර්ගය තමයි මේ සමාජ මාධ්‍ය ප්ලැට්ෆෝම් එක තියෙනවා. දැන් උදාහරණයක් හැටියට Facebook නම් ඒ මෙටා එකට අපි දැනුවත් කරන්න ඕනේ මේ වගේ දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඒක ඇත්තටම මේක දැනුවත් කරලත් කාලයක් යනවා, සතියක් දෙකක් යනවා. ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් අර කියනවා වගේ e-commerce ප්ලැට්ෆෝම් තියෙනවා. ඒ කියන්නේ මේ රටේ විකුණන එක එක ප්ලැට්ෆෝම් තියෙනවා. ඒවට දැනුවත් කරන්න ඕනේ, ඒකෙන් නතර කරන්න. ඉතින් ඒ දෙක තමයි තියෙන කාරණේ. ඊළඟදී කරන්න තියෙන මේකේ අපිට ඇත්තටම විමර්ශනය කළ නොහැක අපිට තාක්ෂණ දැනුම ලබා දෙන්න පුළුවන්. ඒ සඳහා යොමු කරන එක තමයි පමණයි කරන්න පුළුවන්. නීතියක් අපිට මේ ක්‍රියාත්මක කරන්න බෑ. ඒක නිසා පොලිසියට සහ CID එකට ඒ අවශ්‍ය කරන තාක්ෂණ දැනුම ලබා දීමේ වැඩපිළිවෙල තමයි මේ තුලින් ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි දැනට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒකෙදී අපි ඉදිරියේදී ඇත්තටම මේ වර්ෂයේ අවසානයේ හෝ ලබන වර්ෂයේ මුලදී අපි සයිබර් සිකියුරිටි පනත ගේනෙන්ට කටයුතු කරනවා. ඒකෙදී මේකෙන් බොහෝ දුරට ආවරණය වෙනවා. ඒ වගේම දැන් මෙතුමා සඳහන් කරපු ඔන්ලයින් සේෆ්ටි පනතේ තුලින්වත් එක කොටසක් තියෙනවා මේ ආකාරයේ වංචාවන් විමර්ශනය කරන්න. මේක ඇත්තටම අපේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙන එකක් නෙමෙයි. මේක පොලිස් අමාත්‍යාංශය යටතේ තමයි මේවා වෙන්නේ. නමුත් මේකෙදී මහජන ආරක්ෂා අමාත්‍යාංශය තුල නමුත් ඒකේ එක මේ පනතේ තියෙනවා විධිවිධාන මේ සඳහාත් යොමු වෙන්න. ඊළඟට අනිත් කාරණාව තමයි මේ ප්‍රමිතිය ගැන අවසන් කරන මේ ප්‍රමිතිය ගැන. ඒක ප්‍රමිති ආයතනය මගින් ඉදිරිපත් කරලා තියෙන උත්තරේ තමයි මේ ප්‍රමිති ආයතනයට යම් අපනයන හා ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් විමසිල්ලක් කරොත් පමණයි ඒගොල්ලන්ට ප්‍රමිතිය පිළිබඳ අපේ රටට ආනයනය කරන අපනයනය කරන ඕනෑම භාණ්ඩයක් පිළිබඳව ප්‍රමිතිය හොයන්න පුළුවන්. විශේෂයෙන්ම අද රූපලාවන්‍ය මෙතුමා සඳහන් කරපු ආකාරයට ඖෂධවල ආලේපනවල අපිට ඒක ඒ පැමිණිල්ල ඉදිරිපත් කරාපුවාම අපනයන ආනයන දෙපාර්තමේන්තුවෙන් එතකොට තමයි ඒ සඳහා ප්‍රමිතිය පරීක්ෂා කරන්න හැකියාවක් ලැබෙන්නේ. නමුත් අපි ඉල්ලීමක් කරලා තියෙනවා මේ ආනයන අපනයන පනතරේ බලතල 90 අපි ගැසට් එකක් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. මේ තුලින් මේ රටට එන සියලුම විශේෂයෙන්ම රූපලාවන්‍ය ඒ සියල්ලක්ම පරීක්ෂා කිරීම සඳහා ගැසට් එකක් ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලීම් කරලා තියෙනවා. ඒක මම හිතන්නේ අද භාණ්ඩාගාරයට ලබා දීලා අනුමැතිය ලැබුණු විගස ඒ සඳහා කටයුතු කරනවා. ඒකෙදී අපිට මේක ප්‍රමිතිය පාලනය කරන්න හැකියාවක් ලැබෙයි. ඉතින් අද ඉතාමත් වැදගත් කාරණාව පිළිබඳව ඉදිරිපත් කිරීම පිළිබඳව අපි අපේ මන්ත්‍රීතුමන්ලාට කිඳිගොඩ මන්ත්‍රීතුමාටත් සියලුම සඳහා සම්බන්ධ වුණු සියලුම මන්ත්‍රීතුමන්ලාටත් අපේ ස්තුතිය පුද කරනවා.
බෞද්ධ ස්තුතිකරුව මැතිතුමනි, අද දිනට නියමිත සභාවේ කටයුතු අවසන් කරමින් පාර්ලිමේන්තුව හෙට දින අපර භාග 9:30 යලි රැස්වේ.